නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පරම්පරාවෙන් පරම්පරාවට ලෝකේට ශාන්තිය රැගෙන මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න කාරණක පින්වත්නි, මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ හැම දෙනාගේම මෙලොව ජීවිතේ පුරාවට හිත හිතා සන්තෝෂ වෙන්නට පුළුවන්. මෙලොව ජීවිතයට ආශිර්වාදයක්, සාංසාරික වශයෙන් හිත සැප පිණිස, හිත රැකවරණය පිණිස, පිහිට පිණිස පවතින වටිනා පින්කමක් සිද්ධ කරන්නට, පින්කම් රාශියක් සිද්ධ කරන්නට මේ පින්වත් පිරිස මීට 3 මාසයකට ඉස්සර ගලා මේ ස්ථානෙට පැමිණිලා ස්වාමීන් වහන්සේලාට ආරාධනාවක් කළා. ස්වාමීන් වහන්සේ මේ වස්තු මාසයේ මේ විහාරස්ථානයේ අපි වෙනුවෙන් වස්වසන්න, අපිට හැකි පමණකින් අපි ස්වාමීන් වහන්සේට උපකාර කරන්නම් කියලා. ඉතින් කිනා කිනාගේ හැකියට, කිනා කිනාට පහසු විදිහකට මේ 3 මාස පුරාවට සංඝරත්නයට දෝ උපකාර කළා. දැන් මේ සෝදානම් වෙන්නේ ඒ වස් 3 මාසෙන් පස්සේ අනතුරුව චීවර මාසේ කඨින පින්කම සිද්ධ කරන්නට, චීවර පූජාව සිද්ධ කරන්නට. මේ පින්කම මේ විදිහට සිද්ධ කරන්න පුළුවන්කම ලැබුණේ, වටපිටාව ලැබුණේ මේ වගේ විහාරස්ථානයක් ස්වාමීන් වහන්සේලා මේ ස්ථානයේ වැඩ සිටපු නිසයි, විහාරස්ථානය පිහිටි නිසයි. පින්වතුනි, මෙබඳු පින්කමක් සිද්ධ කරන්න මුල් වෙච්ච මේ විහාර වටපිටාව ගැන පොඩ්ඩක් මතක් කළොත්, මේකේ මුලින්ම එක්තරා සුළු බිම් ප්‍රදේශයක් අපේ සද්ධා සම්පන්න පින්වතුන් කීප දෙනෙක්, ඒ බණ්ඩාරනායක මහත්මා, සෙනරත් මහත්මා, ඒ වගේම ජනක ප්‍රදීප් මහත්මා මුල් වෙලා අරගෙන පූජා කළා. පහු කාලෙදී මේ සියලු බිම් ප්‍රමාණයම ලොකු මුදලක් වියදම් කළා. ඒ ධම්ම පාරමී සංවිධානයේ නිර්මාතෘ අපේ ප්‍රභාත් නාමයක්කාර මැතිතුමා, එතුමගේ සහෝදර සහෝදරිය ඥාති හිතයිසින් සියලු දෙනාත්, ඒ ධම්ම පාරමී විස්ම පාරමී සංවිධානය සියලු සාමාජිකයුත් එකට එකතු කරගෙන තමන් විසින් දැහැමිව හරි හම්බ කරපු, දුක් මහන්සියෙන් හරි හම්බ කරපු ඒ ධනිය විය පැහැදම් කළා. මේ ස්ථානය රගන මහා සංඝරත්නයට පූජා කළා. ඊට පස්සේ සංඝ සතු වෙච්ච ඉඩමේ තිබුණේ නැහැ වස්වසන්න පුළුවන් සුදුසු පරිදි ගොඩනැගිල්ලක් නටබුන් වෙච්ච කැඩිලා බිඳලා ගිය පොඩි ගොඩනැගිල්ලක් තිබුණා. නමුත් වස්වසන්න එක සති දෙකක් ඇතුළත අද ඔබට පෙනෙන මට්ටමේ මේ තරම් ලස්සනට මේ දේ නිර්මාණය කරන්න හදන්න කටයුතු කළා බොහොම ශ්‍රද්ධාවෙන් පිසක් මතක් කටයුතුයි. ඒ සඳහා උදව් උපකාර කළා ඒ නුවර ආභ්‍රු මහත්මාත්, ඒ වගේම සිරිසේන බතුරෙඩිය මැතිතුමාත්, ඒ වගේම බණ්ඩාරනායක සෙනරත් මහත්මාත් උදව් උපකාර කළා. ප්‍රත්‍ති වලින් උදව් උපකාර කළත් වස්වසන්න දින තිබුණේ දින 6-7ක් විතරයි. ඇත්තටම මේ පින්කම මේ විදිහට අද කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ තැනක් නොතිබුණ නිසා. නමුත් අපේ හමුදාවේ මහත්වරු සිහිපත් කළ යුතුයි මෙහිලා කළ කැපවීම. රෑ දවල් දෙකේ ඉතාමත් වෙහෙස මහන්සියෙන් ඉතාමත් වුමනාවෙන් මේ නිවස ප්‍රතිසංස්කරණය කළා. ස්වාමීන් වහන්සේට වස්වසන්න හදලා දුන්නා. ඉතින් මේ වගේ මේ පින්කම අද මොහොතේ මේ මොහොතේ සිද්ධ කරන්න මෙබඳු කල්යාණ මිත්‍ර පිරිසකුත් ඒ තුල කටයුතු කළා කියන එක මතක් කරනවා. පින්වතුනි කොහොම හරි මේ කාලේ පුරාවටම ස්වාමීන් වහන්සේලා බණ භාවනා කරලා වන්දනාමාන කරලා ධර්ම අධ්‍යයනය කරලා බොහෝ කුසල් සිද්ධ වුණා. මේ හැම කුසලයකටම වස් ආරාධනා කළ පින්වතුන්ගේ ඉඳලා ඊට උදව් උපකාර වෙච්ච සියලු දෙනාම සම්බන්ධ වුණා කියන එකත් මතක් කරනවා. පින්වතුනි මේ හැම දෙයක්ම මේ පින්වතුන්ලා කළෙත් කිරීම තුනිනුත් බලාපොරොත්තුනේ එක දෙයක්. මොකද්ද? දුක නැති කරන්න. මේ ලෝකේ හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ දුකෙන් මිදෙන්න, දුක නැතුව ඉන්න. මේ කරන සෑම ක්‍රියාවක් තුළම තියෙන්නේ තමන්ගේ ජීවිතයට සැනසිල්ල සැපසතුට දෙක ළඟා කරගන්න, දුක ජීවිතෙන් අයින් කරගන්න. අපි මේ පින්දහම් කරන්නෙත් ඒකටයි. අපි පින්දහම් කරන්නේ කෙනෙක් මෙලොව රැකිරක්ෂා කරලා හොයන්නේ, ජීවිතේ ජීවත් කරන්නේ සැප සතුට දෙක හොයාගෙන, දුක අයින් කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේ ධම්මා වේදනා සමෝසරණ. මේ ලෝකයේ තියෙන සියලුම ධර්මතා වේදනාව කියන එකම ධර්මතාවය අනුව ගිහිලා තියෙන්නේ කියලා. නිවනත් වේදනාව අනුවගේ ධර්මයක්. කුමක් නිසාද දුක් වේදනාව කියන ධර්මතාවයෙන් මිදීමට දුකේ නිරෝධය බලාගෙනයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා හැම දෙනාගේම බලාපොරොත්තු නිදුක් බව නිසා නිදුක් බව ළඟා කරගන්නට එක එක ක්‍රම උපායන් ලෝකෙ තියෙනවා. නමුත් අපි නිදුක් බව කියලා කිව්වට අපි නිදුක් බව කියලා හිතන හැම දෙයක්ම වක්‍රාකාරව අවසන් වෙන්නේ අපව දුකෙන්. ඉතින් මේ ලෝකෙ තුල නිදුක් බව නැති නිසා බුදුරජාණන් වහන්සේ ලෝකෙ තුල නිදුක් බව නැති බව අවබෝධ කරගෙන ඒ නිදුක් බව දුක් නැති බව දුක් නැති තැන හොයාගෙන එතෙන් යන මාර්ගය කියලා දුන්නා. ඉතින් කෙනෙකුට ජීවිතයේ දුක අයින් කරනවා නම් සැපසතුට ළඟා කරගන්නවා නම් ඒ මාර්ගය අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතුයි. ඒ නිසා මම අද උත්සාහවත් වෙන්නේ අපේ ජීවිතේ දුක කියන එක එන්නේ කොහොමද, ඒ දුක අයින් කරන්නේ කොහොමද, ඒකට යන මාවත නැත්තම් ගමන් මඟ කුමක්ද කියන එක පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. පින්වතුනි, මේ දේශනාව මේ පින්නම ධම් කරුණු ටිකක් ගැඹුරු, ගොඩාක් ගැඹුරුයි. පහුගිය දිනවලදී කළ දේශනාවන් ටිකක් සරලයි, නමුත් අද දේශනාව නම් ටිකක් ගැඹුරුයි. ගැඹුරු නැහැ, තේරුම් ගන්න පුළුවන්. නමුත් බොහෝම උවමනාවෙන් දේශනාව ශ්‍රවණය කටයුතුයි කියලා මතක් කරනවා. ඒක ඉස්සෙල්ලා මම පුංචි කතාවක් කියන්නම්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සැබැත් නුවර ජේතවනාරාමයේ ඉන්න කාලේ එක්තරා සිටුවලක් හිටියා. මේ සිටුවලට හිටියා පුතු දෙන්නෙක්, අයියාගේ නම තිස්ස, තිස්සයි තිස්සගේ මල්ලි. ඉතින් මේ දරුවෝ දෙන්න යන්තම් ලොකු වෙනකොට මේ බාල වියේදීම අවුරුදු 13-14ක් වගේ කාල වයස වෙනකොට හදිසි රෝගාබාධයක් හැදුණා. ඒ වෙලාවේදී මේ දෙමව්පියෝ දෙන්න දරුවන්ව ළඟට අරගෙන කියනවා, පුතේ මේ රෝගී ස්වභාවය තමයි හැදුණු කෙනෙක් වැඩිකල් ජීවත් වෙන්නේ නැහැ. අපි තව නොබෝ දිනකින් මැරෙන්න පුළුවන්. අනේ පුතේ, අපි මැරුණත් මල්ලිට අපි නැති අඩුව තියන්න එපා කියලා ඒ වැඩිමහල් දරුවට අවවාද කළා. දෙමව්පියෝ නොබෝ දිනකින් මිය පරලොව ගියා. ඊට පස්සේ මේ තිස්ස තමන් ඉගෙන ගන්න කටයුතු අයින් කරලා තමන්ට හැකි විදිහට ගෙදර දොරේ කටයුතු කාරණාත් බලාගෙන මල්ලිව හොඳට ඉගෙනුවා. හොඳට උස්මහත් කළා, බලාගත්තා. මේ විදිහට කාලය ගෙවිලා ගිහිල්ලා ලොකු වුණාම සුදුසු කුලයකින් අවාහ විවාහ කටයුතු කතා කරලා මල්ලිට විවාහ කරලා දුන්නා. දීලා ධනය දෙකට බෙදලා මල්ලිගේ කොටසත් බාර දුන්නා. නමුත් තිස්ස තාම තනිකඩයි. මේ කාලේ හවසට ගොඩාක් දිනක් මල් පහන් හඳුන් කූරු අරගෙන ජේතවනාරාමයට යනවා. මේ තිස්ස කල්පනා කරනවා, පිරිස් හවසට ජේතවනාරාම පැත්තට යනවා මොකද මේ මාත්‍යන්ට ඕනේ කියලා. ඒ පිරිස් එක්ක ගිහිල්ලා බණ අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සසර නිසරු බව, දුක් සහගත බව, සසරේ මුල් කෙලවරක් නොපෙනෙන බව මේ තිස්සට අහන්න ලැබුණා. ජරා මරණ දුක් විඳින්මින් ඉපදෙනවා, ඉපදෙමින් මැරෙනවා, මැරෙමින් ඉපදෙනවා. ඉවරයක් නැති එකම කතාවක්, එකම රටාවක් තුළ ලෝකෙ පවතින ස්වභාවය ගැන තිස්සට හරි කලකිරීමක් ඇති වුණා. දවසක් මේ ඔක්කෝම යනකම් ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට පැවිදි වෙන්න ඕනේ. අනේ, මට අනුකම්පා කරලා මාව පැවිදි උපසම්පදා කරගන්න කියලා මතක් කළා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තිස්ස ඔබට මහාන වෙන්න පුළුවන්. ඒත් ඔබ අවසර ගතියුතු කිසියම් නෑදෑයෙක් ඉන්නවනම් ඒ ඇයට කියලා දන්වල එන්ට වෙනවා කියලා. ස්වාමීනි මට බොහෝ අය නෑ, එක මල්ලි කෙනෙක් ඉන්නවා කිව්වා. හොඳයි තිස්ස ගිහිල්ලා මල්ලිට මතක් කරලා එන්න කිව්වා. මේ තිස්ස ගෙදරට ඇවිල්ලා මල්ලිට කියනවා, මල්ලි මට මහාන වෙන්න යන්න ඕනේ කියලා. ඒ වෙලාවේ මේ මල්ලි අඬන්න ගත්තා, අනේ අයියේ අම්මා නැති මට අම්මා වුනේ, තාත්තා නැති මට තාත්තා වුනේ, එකම ඥාතිවරයා වුනේ අයියා, අයියා මහානුත් මන් ලෝකේ තනි වෙනවා යන්න එපා කියලා. මෙහෙම කිව්වහම ඔන්න තිස්ස නතර වුණා. ආයෙත් ටික දවසක් යනකොට ආයෙත් මහාන වෙන්න ඕනේ අදහස තතින්ම දැනුණා. ඒ වෙලාවේදී මල්ලිට කතා කරලා කියනවා, මට පුළුවන් විදිහට මල්ලි මම ඔයාව හදා වඩා ගත්තා, ඔයාගේ ජීවිතයට උපකාර කළා, මං කළ මේ උපකාර වලට මට එකම එක පොඩි උදව්වක් උපකාරයක් කරලා දෙන්න කිව්වා. මොකද්ද අයියා, අයියට කරන්න පුළුවන් ඕන උපකාරයක් මං කරන්න, මට පැවිදි වෙන්න යන්න අවසර දෙන්න කිව්වා. ඊට පස්සේ අකමැත්තෙන් වුණත් මේ මල්ලි අවසර දුන්නා. තිස්ස ජේතවනාරාමයට ගිහිල්ලා පැවිදි වුණා. තිස්ස හාමුදුරුවෝ පිණ්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා හුදකලාව පුළුවන් තරම් භාවනා කරනවා. අනේ ගමේ වටපිටාවේ හින්දා අඳුරන අපේ තිස්ස ස්වාමීන් වහන්සේ, තිස්ස ස්වාමීන් වහන්සේ කියලා බොහෝ පිරිස් ඇවිල්ලා කතා බහ කරනවා. තිස්ස හාමුදුරන්ට මේක කරදරයක්. තිස්ස හාමුදුරුව කල්පනා කළා, මෙහෙමනම් සසර ගිවා ගන්නට බැහැ, මම කොහේ හරි යන්න ඕනේ කියලා ජේතවනාරාමෙන් නික්මිලා තමන්ගේ පාත්‍ර සිවුරු ටික විතරක් අරගෙන ගොඩාක් ඈත, යුතුම් ගණනක් ඈත ප්‍රාන්ත ප්‍රදේශයකට ගියා. ගිහිල්ලා ගල් ගුහාවක් ඇසුරු කරගෙන වාසය කරනවා. කමටහනක් මෙනෙහි කරමින්ම පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ කමට යන තිස්ස හාමුදුරුවෝ ඒ කමටහනට සිහිය ඇතුවම පිටිසිඟාගෙන කුටියට එනවා. දාහනේ වළඳලා කුසීත කෙනාට, කම්මැලි කෙනාට මේ සසර කිවා ගන්නට බෑ. හීන වූ වීරියකින් ලබන්ට පුළුවන් හීනාර්ථයක්, හීන වූ වීරියකින් මහත් වූ අර්ථයක් ලබන්ට බෑ. මහත් වූ අර්ථයක් ලබන්ට මහත් වූ වීරියක්ම තියෙන්නට ඕනේ. තිස්සේ නිසා නුඹ වීර්ය කටයුතුයි කියලා තමන්ටම අවවාද කරගෙන රෑ දවල් දෙකේ භාවනා කරනවා. කිසි කෙනෙකුට කරදරයක් නැහැ. තමන් තනියම විමුක්ති මාවත සඳහා උත්සාහවත් වෙනවා. මේ අවස්ථාවේදී ගමේ ඉන්න තිස්සගේ මල්ලි, මල්ලිගේ බිරින්ද මේ ටික ගමේ ඉන්නවා. ඒ මල්ලිගේ බිරින්ද කල්පනා කරනවා, මේ තිස්ස මහාන වෙච්ච එක කොච්චර දෙයක්ද, කොච්චර ලාභයක්ද අපිට උනේ. හරි හොඳයි, තිස්ස මහාන වෙච්ච හින්දා එයාගේ තියෙන දේපොළ දැන් අපිට ඔක්කොම උරුම වුණා, අයිති වුණා. මේ දේපොළ දැන් ඔක්කොම අපේ. ඒ එක්කම පවිටු සිතුකුත් ආවා, බැරි වෙලා හරි මහනකමේ කල කෙරිලා ආපහු ගෙදර ආවොත් මේක ඔක්කොම දෙන්න වෙනවා. ඒ හින්දා ආපහු එන්න බැරි වෙන්න උපායක් කටයුතුයි කියලා හිතුවා. හිතලා හොරු කණ්ඩායමකට එන්න කියලා අල්ලසක් දුන්නා. අහවල් ගමේ ගල් ගුහාවක හාමුදුරු නමක් ඉන්නවා. මෙන්න මේ හාමුදුරුවන් උඹල මරන්න ඕනේ. මෙතන තියෙන්නේ බොහොම සුළු මුදලක්, සුළු ගාණක්. ඒ වැඩේ නිම කළාම උඹලට විශාල මුදලක් දෙනවා. ඉතින් මේ මුදල් කෙරෙහි ආසාවෙන් ඉන්න ලෝකය තුළ මේ හොරුන්ට තිය ආසාව නොතිබුණා නෙවෙයි. හොරු මොකද කරන්නේ? මේ වැඩේ බාරගත්තා. බාර අරගෙන තිස්ස හාමුදුරුවෝ ඉන්න ගමට ගියා, ගල් ගහවට ගියා. අනේ යනකොට තිස්ස හාමුදුරුවෝ සක්මන් මල්ලි සක්මන් භාවනා කරනවා. මේ හොරු ටික වට කරගත්තා. ඇයි උපාසකවරුනි? කිව්වා, අපි ආවේ උපවහන්සව මරන්න. තිස්ස හාමුදුරුවෝ, ඇයි මාව මරන්නේ? උපවහන්සව මැරුවහම අපිට විශාල මුදල ධනයක් ලැබෙනවා. හොඳයි උපාසකවරුනි, ඕගොල්ලන්ට ලාභයක් වෙනවා නම් මාව මරන්න. හැබැයි මට එකම එක දවසක් ජීවිතය දෙන්න. අද රැයට විතරක් ජීවිතය දෙන්න, හෙට මාව මරන්න. කෙලෙස් සහගතව මිය යන්න වෙන එක මම පිළිකුල් කරනවා. අනන්ත සංසාරේ අපි ඉපදිලා කෙලෙස් සහගතවමයි මැරුණේ. ඒ නිසා මේ පව ගමන අවසන් කරගන්න ඕනේ මට. මට එකම එක දවසක් දෙන්න කියලා තිස්ස හාමුදුරු හොරුන්ගෙන් ඉල්ලුවා. ඒ හොරු කියනවා, බලන්න හාමුදුරු නමක් වෙලත් මේකගේ තියෙන කපටි කම. එක රැයක් දෙන්න කියලා පැනලා යන්න හදන්නේ. එක රැයක්වත් දෙන්නේ නැහැ, දැම්මම මරනවා කියලා කඩු උස්සලා ගත්තා. ඊට පස්සේ කිව්වා, ඇවැත්නි මාව මරන්න එපා. ඕගලන්ට මම පැනලයයි කියලා සැකයි නම් මම ඕගලන්ට ඇපයක් වෙන්නම් පැනල නොවන බවට කියලා. ඊට පස්සේ අහනවා, මේ කැලේ කවුද නුඹට ඇප වෙන්න ඉන්නේ කියලා. තිස්ස හාමුදුරු කිසිම දෙයක් කියන්නේ නැතුව විඹලාගෙන සක්මනේ ඉස්සරහට ගිහිල්ලා දිමින්ද ගත්තා. පින්වතුනි, එතන තිබුණා විශාල කළු කලක්. ඒ ගල උස්සලා අරගෙන දෑත බදල තමන්ගේ කකුල් දෙකට ගහගෙන කලවැට දෙකම බිඳගත්තා. ඇවැත්නි පැනලා නොයන බවට මේ ඇපේ ඇද්ද කියලා ඇහුවා. මේක දැකපු හොරුන්ගේ හිත පවා පුදුමාකාර විදිහ සංවේගයකට පත් වුණා. අනේ මේ තරම් ගුණ සම්පන්න උත්තමයෙකුට නේද අපි අහිතක් කරන්න ආවේ කියලා හිතුණා. හිතුවා, ඔක්කෝමල වැඳලා ස්වාමීන් අපිට සමා වෙන්න, එබඳු මුදල් වලිනුත් අපිට පළක් නැහැ කියලා හොරුවා පහු ගියා. ඒ තිස්ස හාමුදුරුවෝ පුරාවටම ඒ කකුල කැඩුණු වේදනාව මරමුණු කළ වේදනානුපස්සනාව වඩලා පහෝදා උදෑසන වෙනකොට උතුම් අරිහත්ත්වයටපත් වුණා. ජීවිතයත් එක්කම අවසන් වුණා. පින්වතුනි, මම මේ කතාව මතක් කළේ තිස්ස හාමුදුරුවෝ දැනගෙන හිටියා මේ සසර හැටි. තිස්ස හාමුදුරුවෝ දැනගෙන හිටියා කකුල් දෙකට ගහලා කටේ කලවේ ඇට බිඳ ගන්නකොට මේ ඇතිවෙන වේදනාවට වඩා කෝරෝ කටුකෝ දුක් වේදනා මේ සසරේ ඉන්නකොට විඳින්න වෙන බව. සතර පායට වැටුනොත් ඒකේ තියෙන දුක් වේදනාව මේට වඩා බරපතලයි කියලා දැනගෙන හිටියා. මේ එක ජීවිතයක කකුල කඩාගෙන හරි සසර අවසන් කරන්න පුළුවන් වුණොත් වටිනවා. කකුල් දෙක රැක ගන්නට ගෙහෙන්නා සසරේ හිටියොත් කකුල් කැඩෙන වාරවල ගන්න මෙන්න මෙච්චරයි කියලා කනින්න බැරි බව තිස්ස හාමුදුරුවෝ දැනගෙන හිටියා. ඒ වගේම මේ දීර්ඝ සංසාරේ මව්මල දුකට අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි, පියාමල දුකට අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි, දුව පුතා සහෝදරය සහෝදරී මැරුණු දුකට අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා ඒ කිස්සාම් දුරු දැනගෙන හිටියා. ඒ හින්දා ජීවිතේ ගැන නෙමෙයි උත්තුමිය ගැලුවේ, මේ සංසාර දුකින් මිදෙන ධර්මය ගැනයි. පින්වතුනි, උන්වහන්සේලා පිරුණාම් පැහැවේ නිකන් නෙමෙයි. පස්චිම ජනතාව අපිට ජීවිතයකට අර්ථයක් හොයන කෙනෙකුට මහ විශාල කතාවක් කියලා දීලා. අපි අතින් අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් අද වෙන වැරද්ද හෙට දවසේ හැදෙන ධර්මයක අපිට ඉන්න පුළුවන් නම් පින්වතුනේ ජීවිතය හරියට වටිනවා. ගොඩාක් දෙනෙක් පින්වතුනි සසර මෙතරම ඉපදිලා මෙතරම මැරෙන අය. සසර පරතරක් හොයන්නේ, ජීවිතයට අර්ථයක් හොයන්නේ බොහෝ ටික දෙනයි. ඉතින් මේ පින්වතුන්ට මතක් කරන්නේ මේ දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලය අතහැර ගන්න එපා. මේ මනුස්ස ජීවිතය අතහැර ගන්න එපා. සසර දුක්ගෙන නිවන සද්ධර්මයේ වටපිටාව අතහැර ගන්න එපා. මේක අතහැර ගත්තොත් මේ අවස්ථාව අතහැරීම මා කුසලයක් වෙයි අපිට. මේ වගේ වටපිටාවක් නොලදෙන්න කියන එක මතක් කරනවා. පින්වතුනි, එක්තරා දවසක් පාරේ යන කඩිගුලක් දැකලා බුදුරජාණන් වහන්සේ සිනහ පහළ කරනවා. ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ සිනහ පහළ කරන්නට කාරණාව මොකද්ද? ආනන්ද, ඔබට පෙනෙනවද මේ කඩිගුලේ ඉන්න කඩි? එහෙමයි භාග්‍යවතුන් වහන්සේ. ආනන්ද, මේ කඩිගුඩේ චක්‍රවර්ති රජන වුණු එකම කඩියක්වත් නැහැ කියලා පෙන්නවා. පින්වතුනි, එහෙමනම් මිනිස්සු වෙච්ච අපි ගැන කවර කතාවද? මුළු පොළොවටම අධිපති, මුළු පොළොවේම අයිතිය දරන, මුළු පොළොවේම ස්වාමියා වෙච්ච ආත්ම භාවයන් ලබලත් ලෝකෙ තුල අපේ ජීවිත පිරුනේ නැත්තම්, සැනසුනේ නැත්තම්, පුරෝල ඉවර කරන්න බැරි වුණා නම්, අපි ගෙයක් හදලා, අඹුදරුවෙක් හදලා, වාහනයක් අරගෙන, රස්සාවක් කළා, පන්සලක් විහාරයක් හදලා අපේ ජීවිතයේ දුක නැති වෙයිද? පින්වතුනි, අපිම අයිතියේ තියාගෙන අපිම අතහැරපු දේවල් නෙමෙයිද අපි මේ හොයන්නේ? එහෙනම් ඒ තුලම නෙමෙයිද අපි කටයුතු කරන්නේ? මුළු පොළොවේම ස්වාමියා වෙලා හිටියා නම්, අයිති කරගෙන තිබුණා නම්, ඒව අපෙන් ගිලිහිලා ඒ ඇතුලේ එකක් දෙකක් නෙමෙයිද අපි හොයන්නේ? පින්වතුනි, ධර්මයේ පැත්තකින් තැබේවා. ලෝකෙ තුල දෙයින් පවා බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ අපිට ආදර්ශයෙන් පාඩමක් ඉගැන්වුවා. රම්ය සුරම්ය සුභ කියන මාලිකාවන් තියෙද්දී අලිගමලු කිලපිඩක් වගේ පිළිකුල් කළ ඒව දිහා බලන්නේතු විමුක්ති මාවත හොයාගෙන ගියා නම්, ඒ මහෝත්මයන් වහන්සේලගේ ගිහි ජීවිතවල තිබුණු සම්පත්ති වලට සාපේක්ෂව අපි හිඟන්නේපත් කියලා උපමා කරන්න තරම්වත් අපිට සුදුසු නෑ, අපිට නෑ. ඒත් අවාසනාවකට ඒ ටික අතහැරගන්න අපිට බැරි වෙලා මම මේ ටික මතක් කරන්නේ. පින්වතුනි, මේ ලෝකේ ගොඩාක් දෙනෙක් දුවන්නම් වලේ දුවනවා. තමන් කරන්නේ මොකද්ද, යන්නේ කොහාටද කියලා හිතන්නේ නැහැ, බලන්නේ නැහැ. එහෙම යන ගොඩාක් දෙනෙක් මේ සසර තුලම ජීවිතය අවසන් කරනවා මිසක සසරෙන් ඈතර වෙන්නේ නැහැ. ඉතින් මේ බණ ටික කියන්නේ ඉස්සෙල්ලා ජීවිතයට අර්ථයක් සිද්ධ කරගන්න තියෙන ඉතාමත්ම වටිනා, ඉතාමත්ම උතුම් වස්තුව තමයි මේ ධර්මයේ පඤ්ඤානරණං රතනං. ප්‍රඥාව මිනිසාට රත්නයක් කියලා කියනවා. අන්නේ ධර්මය අවබෝධ නොති කරයි මේ දුක්සහගත සසරේ කතාව අවසන් කරන්නට පුළුවන්. ඒ නිසා මෙතනින් තුළ පෙන්නන මේ දහම් කරුණු ටික හොඳට ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. හැබැයි ගැඹුරු වෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. මං හැමදාම මතක් කරන්නේ දරුවෙකුට ගණනක් හදන්න දුන්නොත් හදන්න බැරි වෙනකොට පුතේ ගණන් හදන්න බැයි නම් ඔබ චිත්‍රය ඇඳපන් කියලා චිත්‍රය කඳුළු දුන්නොත් මේ ළමයට කවදාවත් ගණන් පුළුවන් වෙන්නේ නැහැ. නමුත් වැරදි වැරදි හරි නැවත නැවත කිව්වොත් සැරකල්ලා කිව්වොත් බැනලා කිව්වොත් ගහලා කිව්වොත් ජීවිතය අන්තිම මොහොතේ හරි මෙයා ගණනක් හදාගන්නේ. ඒ වගේ ධර්මයේ ගැඹුරුයි කියලා ගැඹුරු ධර්මය අපි පැත්තකට දැම්මොත් සරල දේ විතරක් කියුවොත් අපි කවදාවත් ගැඹුරට යන්නේ නැහැ. ගැඹුරු අර්ථ තේරුම් ගන්නෑ. වැරදි වැරදි හරි මේ ධර්මය අපි හෙව්වොත් ජීවිතයේ අන්තිම මොහොතේදී හරි අපිට සැනසීමක් ලැබෙයි. ඒ නිසා මේ කතා කරන දේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. මේක එක්තරා විදිහක අමුතු භාෂාවක්. සිංහල භාෂාව වගේ අමුතු භාෂාවක් ඉංග්‍රීසි. ඒකට වඩා අමුතු භාෂාවක් දෙමළ. ඒ වගේ ඒවා ඔක්කොම ලෝකේ භාෂාවක්. මේකත් එක්තරා භාෂාවක්. ලෝකෙට අයිති නැති මේකට කියන්නේ ආර්ය භාෂාව කියලා. මේ භාෂාව තේරුම් ගන්න ටිකක් උත්සාහවත් වෙන්න. ඉස්සෙන්නේ ජීවිතේ ඒ සඳහා බොහෝ වටිනා කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. සංයුත්ත නිකායේ අසංකත වග්ගේ කායගත සති සූත්‍රය. මේ සූත්‍රේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසංකතංච වූ භික්කවේ දේසිසාමීති අසංකත ගාමිනී මග්ගංච තං සුනාත. මහණෙනි නුඹලට අසංකතයත් අසංකතට යන මගත් මම දේශනා කරනවා. ඒක හොඳට අහන්න. කතමේ අසංකත? අසංකතය කියලා කියන්නේ මොකක්ද? රාගඛයෝ දේශඛයෝ මෝහඛයෝ අසංකත. කතමෝ අසංකත මග්ගෝ කායගත සති. අසංකතට යන මාර්ගය මොකක්ද? කායගත සති. කාය අනුවගේ සිහිය. මහණෙනි ඉදං ඕ භික්කවේ සත්තාරා කරණීය ශාවකණං හිතේ සිනෝ ශාවකණං අනුකම්පකේන කතමෝ තමය. ඒතානි භික්කවේ රුක්ක මූලානි ඒතානි සුඤ්ඤාකාරානි ජායත භික්කවේ මා පමාදත්ත මා පච්චා විප්පටි සාරණෝ අහුවත්ත අයං වම්මාකම ශාසනේ. මහණේ නුඹලට මම අසංකතයක් පෙන්වුවා. අසංකතය කියෙ මොකේදද? ප්‍රත්‍යෙන් නොකොල ප්‍රත්‍යෙන් හට නොගත් කියන අදහස. නැත්තම් අසංකත කියෙ නිවනට තමයි. මහණේ නුඹලට මම නිවනත් නිවනට යන මගත් අසංකතයත් අසංකතයට යන මගත් මම දේශනා කළා. ශ්‍රාවකයන් කෙරේ හිතේසියු ශ්‍රාවකයන්ට අනුකම්පා කරන ශාස්ත්‍රෝන් වහන්සේ නමක් විසින් යමක් කටයුතු නම් මහණෙනි ඒ සියල්ලම මම නුඹලට කළා තියෙනවා. මහණෙනි මේ හිස් ගෙවල් තියෙනවා, ගස් මුල් තියෙනවා, කැලෑවල් තියෙනවා. අප්‍රමාදීව ධ්‍යාන වඩන්න. ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වෙලා පස්සේ විපරිසර වෙන්න පසුතැවෙන්න එපා. මේ අපගේ අනුශාසනාවයි කියන පින්ව බුදුරජාණන් වහන්සේ. ඉතින් අපි අසංකතය කියන්නේ මොකක්ද? අසංකත මාර්ගය කියන්නේ මොකක්ද කියලා තේරුම් කරගත යුතුයි. මම එක මාත්‍රකක් කළේ අසංකතය කිව්වහම නිවන. අද නිවන පිළිබඳව අපිට ගොඩාක් සංකල්ප තියෙනවා. පින්වතුනි පරියප්තිය වැරදුනොත් ප්‍රතිපත්තිය වර්ධිනවා, ප්‍රතිපත්තිය වැරදුනොත් ප්‍රතිවේදය වර්ධිනවා. හරියටම පෙළදහම තියෙන ධර්මයට අනුව ගවේෂණය කළොත් අසංකතය කියන්නේ මොකද්ද, නිවන කියන්නේ මොකද්ද කියන උත්තරේනවා. ඊට පස්සේ ඒ නිවන දැනගත්තට පස්සේ එහෙනම් ඒ නිවනට යන්නේ මෙහෙමයි කියලා ප්‍රතිපදාව දැනගන්න වෙනවා. ප්‍රතිපදාව දැනගත්තට පස්සේ තමන් අතේ තියෙන කෙනා කෙනාට යන්න පුළුවන්. හැබැයි නිවනත් නිවනට යන මාවත තනියම කෙනෙකුට දැනගන්න බෑ. තනියම කෙනෙක් දැනගත්තොත් ඒ දැනගත්ත කෙනාට කියනවා සම්මා සම්බුද්ධයි කියලා. එහෙම නැති වුණොත් පච්චේක සම්බුද්ධයි කියලා කියනවා, පසු එකලාව අවබෝධ කරගත්ත කියලා. එහෙම නැතුව වෙන කෙනෙක් අවබෝධ කරගන්න තව එක ක්‍රමයයි තියෙන්නේ, පරියප්තිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර විනය අභිධර්මය, විශේෂයෙන්ම අභිධර්මය කියලා කියන්නේ අධිපඤ්ඤා. මේ අභිධර්මය හාරලා හාරලා ගවේෂණය කළා, හොයලා පහුරු කාලා කටයුතු කළ කෙනෙකුට මේ උත්තරේ එන්න පුළුවන්. ඔච්චරයි ලෝකේ. ඒිට මෙහා ඔය ක්‍රම තුන නැතුව කෙනෙක් නිවන ගැන කියයි නම්, කතා කරයි නම්, මගක් පනවයි නම්, තව කාගෙන් හරි අහගත් වචන මාත්‍රයක් විනා, හුදු සංකල්පයක් විනා යථාර්ථයක් නෙවෙයි. හැබැයි එහෙම ගවේෂණය කළාපු උත්තරය ආවට පස්සේ තථාගත ධර්මයේ උපන්න වෙනවා. ඒ ධර්මය අහගත්තාම කෙනෙකුට අවබෝධ කරගත හැකි. හැමෝම සම්මා සම්බුද්ධ වෙන්නේ නැහැ. එක්කෙනයි සම්මා සම්බුද්ධ වෙන්නේ. ඊට පස්සේ එතුමන් වහන්සේගෙන් අහලා ධර්මය අවබෝධ කරගන්නවා. පච්චේක බුද්ධ තව කෙනෙකුට කියන්නේ නැහැ. නමුත් තමන්ම ධර්මය අවබෝධ කරගෙන නිවනක් මගත අවබෝධ කරගන්න දුක්ඛින් නිවෙනවා. ඒ දෙන්නටම අමතරව ලෝකයට නිවනත් මගත් කියන්න පුළුවන් තව එක්කෙනා ඉන්නේ, සුත බුද්ධ. පරියප්තිය හොඳට දන්නාකම නිසා, හුරු කළකම නිසා, පුරුදු කළකම නිසා ඇතිවෙච්ච අවබෝධයට කියන සුත බුද්ධ කියලා. ඉතින් මෙන්න මේ තුන් ආකාරයෙන් ඇරෙන්න ලෝකේ නිවන් මඟ උපදින්න, නිවන දකින්න දැනගන්න මාර්ගය උපදින්න ක්‍රමයක් නැහැ. එහෙම නැති වුණාම කෙනා කෙනා නිවන සංකල්පය මේ වශයෙන් හිතා ගන්නවා. මම මේ ටික මතක් කළේ එහෙම ගත්තොත් අද අපිට අහන්න ලැබෙනවා, භවනා කරගෙන යනකොට එකපාරට ආලෝකයක් එනවා. ආලෝකයක් දැක්ක ඕන කෙනෙක් හිතාගෙන නම් මේ තමයි දැන් නිවන. තව කෙනෙක් භවනා කරගෙන යනකොට හිස් තැනකටපත් වුණා, සිතුවිලි ඔක්කොම නතර වුණා, මොකොත් නැහැ, හිස් තැනකටපත් වුණා. ඔන්න මේක නිවන. තව කෙනෙක් මේ කිසිම දෙයක් නැති හිස් අවකාශය වගේ ස්වභාවය තමයි නිවන. තව කෙනෙක් හේතු නිසා හටගත් දේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා මේ නිරෝධය බලන එකයි නිවන කියලා හිතනවා. තව කෙනෙක් කිසිම නිමිත්තක් නැති, නිමිති නැති ස්වභාවය හිතට අහුවෙනවා නම් ඒකයි නිවන කියලා හිතනවා. තව කෙනෙක් තමන් භාවනා කරගෙන ගියා, තමන්ට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ, තමන් ඉන්න බවවත් නොදැනුණා, මෙන්න මේකයි නිවන කියලා දාගෙන. මේ වගේ එක එක අදහස් තියෙනවා. නමුත් අපි බලමු පොඩ්ඩක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මයේ අර්ථය පරිශීණය කළ තථාගතයන් වහන්සේ නිවන කියලා පැනවුවේ එකට යන මාර්ගය පැනවුවේ මොකටද කියලා. එතකොට පින්වතුනි ලෝකෙට නිවන අවශ්‍යතාවයක් නැහැ පින්වතුනි. ඔය මාතෘකාවෙන් ගියාම පාඩුයි. ඒක මං කිව්වේ අම්මා තාත්තා ඉන්නවා, අයියා අක්කා සහෝදරයෝ ඉන්නවා, දරුමල්ලු ටික හදා ගන්න පුළුවන්, රස්සාව තියෙනවා, ගෙවල් දොරල් තියෙනවා, ඉතින් මට මොන නිවනක් දෝන්නේ නැහැ කියන වගේ තැනකින් එහෙම නිවනේ අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ. නමුත් මේ නිවන කියන පරියාය වචනය තව පැත්තකින් ගත්තොත් ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිරුච්ඡanti. නිවන කියුවේ හිස්කමක් නෙකුත් නෙවේ, දුකේ නිවීමට, දුකේ නිරෝධයට. පින්වතුනි අපි මේ ශාසනයට ආවේ නිවන කියලාවත් සංකල්පයක් බලාගෙනද? ඇත්තටම අපිට ඕනේ අඩුව තියෙන්නේ නිවනද, නිවන කියලා එකක්ද? එහෙම නැත්තම් අපේ ජීවිතේ මේ දුක් ටික නෙමෙයිද ප්‍රශ්නේ කියලා බලන්න. අඬන, වැළපෙන, විලාප දෙන කායික මානසික සියලු ආකාරයේ දෙවීම් දෙවීම් වලින් යුක්ත මේ දුක නෙමෙයිද ප්‍රශ්නේ කියලා බලන්න. අපිට ඕනේ දුක නැති කරන්න නෙමෙයිද කියලා බලන්න. පින්වතුන් බුදුරජාණන් වහන්සේත් එදා බෝධිත්‍රිය මුලදී අවබෝධ කරගත්තේ දුක කියන්නේ මොකක්ද, දුක ඇති වෙන හේතුව මොකක්ද, ඒ දුක නැති තැන දුකේ නිරෝධය කොතනද, ඒකට යන මාවත මොකක්ද කියලා. ඒ නිසා මේ අසංකතයට තව නමක් නිවන, නිවනට තව නමක් මොකක්ද? අනුත්පාද බව. හොඳට මතක තබා ගන්න, නිවනට කියන තව පරියාය නමක් මොකක්ද? අනුත්පාද බව. අනුත්පාද කියලා කියන්නේ නූපදින ස්වභාවය, හට නොගන්නා ස්වභාවය. හටගත්ොත් යමක්, හටගත් හැම දෙයක්ම, හටගත් හැම දෙයකම උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඇති වෙච්ච හැම දෙයකම වෙනස් වීමක් පෙනේ, නැතිවීමක් පෙනේ. ඇති වෙන හැම දෙයක්ම නැති වෙයි. ඒ නිසා යමක් හට නොගත්තොත් දුක කියන එක උපන්නොත් පින්වතුනි හොඳට මතක තබා ගන්න, මම මේ කතා කරන්නේ ගැඹුරුයි. දුක කියන එක උපන්නොත් දුකේ ඇති බවත් දුක, දුකේ නැති බවත් දුක, කවදාවත් දුක නැහැ කියලා ඔයගලට සැපක් වෙන්නේ. දුකේ ඇති බවත් දුක, දුකේ නැති බවත් දුක. අපි අද දන්න මට්ටමේ නෙමෙයි මේ කතා කරන්නේ, මේක එක්තරා භාෂාවක් කියලා. අපි නිකමට කිව්වොත් අපිට අපේ තාත්තා ඉන්නකොට තාත්තා ලෙඩ වුණොත් අපිට දුක එයිද? එනවා. තාත්තා ලෙඩ වුණොත්, නැත්නම් කවුරුහරි බැන්නොත්, තාත්තා ගැහුවොත්, තාත්තා බඩගින්නේ හිටියොත්, ඇවිද ගන්න බැරි වුණොත්, අතපය වළංග නැති වුණොත්, තාත්තා ඉඳීම නිසා අපිට දුක එයිද නැද්ද? එයි. හරි. හොඳයි, තාත්තා දරුණු අනේ ඒ දුක් ටික නැති වුණා කියලා අපිට සැප දෙන්නේ? තාත්තා නැතිවීම තවත් වැඩි දුකක් නෙමෙයිද? අපිට තාත්තෙක් ඉන්නවා නම් තාත්තගේ ඇතිකම නිසා නැතිකම නිසා දුක් විඳිට වෙනවා. ඒ වගේ මම උපමා කළේ දුක කියන එක උපන්නොත් දුකේ ඇතිකම දුක, දුකේ නැතිකම දුක. යම් තැනක දුක නූපදුනොත්, දුක නොහටගත්තු ඇතිකම නිසාවත් නැතිකම නිසාවත් එන දුක කියන එක කතා කරන්න බෑ. දුක නොහට ගන්න ස්වභාවයටපත් වෙන නිසා ඒකට කියනවා ජාති නිරෝධෝ. ඉපදීම නැති වෙනවා. ඉපදිච්ච දෙයක නැතිකමකුත් තියෙනවා. ඇති වෙන දේ නැති වෙනවා. නමුත් ඇති වෙන බව නැති වෙනවා කියන එක වෙනම ධර්මතාවයක්. ගහක් තියෙනවා ඇති වෙච්ච එක. ඕක කපලා කොටලා ගිනි තියලා පුච්චලා දාන්න පුළුවන්. නැති වෙනවා. ඒ ඇති වෙච්ච දේ නැතිවීම නිවන නෙවෙයි. නමුත් ඇති වෙන බව දුක උපදින බව නැති කරන්න පුළුවන් නම් මෙන්න මේකයි වටින්නේ. හොඳයි මම ඒක පින්වතුනි ජීවිතේ මේ නිවන කියලා තවත් ඕගොල්ලන්ව සංකල්පයක සංඥාවක තියන්න මම ලැස්ති නැහැ. මම පින්වල දෙන්න හදනවා පුළුවන් තරම් ජීවිතේම මෙන්න මේ තෙන්ටයි මෙන්න මගේ ජීවිතේ මෙන්න මේ මානසික ස්වභාවයටයි නිවන කිව්වේ. ඒකට යන ප්‍රතිපදාව මේකයි කියන එක පැහැදිලි කරන්න. මොකද ආර්ය අෂ්ටාංග මාර්ගයක්. මාර්ගයක් කියන්නේ ගමන් කරන්න තියෙන එක. එහෙනම් යන්න ඉස්සෙල්ලා යන්න කොහොමද කියලා දැනගන්න තියෙනවා. මට යන්න බෑ කවදාවත් නොදන්න නොදැක්ක තැනකට යනවා නම් ඒකට කියන හිස හැරුමක් තියනවා කියලා ඉලක්කයක් නැහැ. නමුත් ඉස්සෙල්ලා මම යන්නේ කොළඹට. මෙන්න මේකයි ඊට යන මාවත කියලා අහගන්න වෙන ඕගොල්ලෝ කවදාවත් කොළඹ දන්නේ නැත්තම් අහලත් නැහැ. එතකොට පාර ගැන කතාවක් කොහොමද? කවද හරි දවසක කාගෙන් හරි අහන්න ලැබෙනවා ඉස්සෙල්ලාම කොළඹ කියලා එකක් තියෙනවා. ඒක මේ ඕගොල්ලෝ ඉන්න පළාතට වඩා හරි හොඳයි. මුන්ට කුඩ නැගිලි තියෙනවා, වාහන තියෙනවා, මේ වගේ පහසුකම් තියෙනවා. තමන් ඉන්න තැන තියෙන දුක්සහගත බවත් කියලා එතන තියෙන පහසුකම් ටිකක් ගැන ඉස්සෙල්ලා කියනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා. එයාට එතෙන්ට යන්න වුමනාව ඇති කරනවා ඉස්සෙල්ලා. ඒකේ ඉන්න තැන ආදීනව පෙන්නලා ඉන්න තැන කලකිරවලා ආනිසංස පෙන්නනවා කොළඹ පෙන්නලා ඊට පස්සේ ඒකට යන වාවත කියනවා. මෙන්න මේ විදිහට යන්නේ පුත්තලම් පාරනුත් යන්න පුළුවන්, අනුරාධපුරේ 57 තඹුතේගම පාරනුත් යන්න පුළුවන්, 15 තඹුල්ලහරත් යන්න පුළුවන් කියලා පාරවල් ටිකක් කියලා කවුරුවත් නැහැ ඕන ලියලා ඇඳලා දෙනවා. මෙහෙම යන්නේ යනකොට මෙහෙම මේ මහන්දි ආම්බුයි හැරලා යන්න. කල්යාණ මිත්‍රයා සුරෙන් ලැබුණ කොළඹයි කොළඹට යන පාරගෙනයි දැනුම. දැන් ඊට පස්සේ කෙනාට තමයි යන්න තියෙන්නේ. දැන් තමන් තමයි යන්න ඕනේ. කොච්චර ඉක්මනට කොළඹට යනවද කියන එකම තීරණය වෙන්නේ තමන් යන්න ධර්ම ක්‍රමය මත. පයින්ද යන්නේ බයිසිකල් එකකින්ද, කාර් එකකින්ද, ප්ලේන් එකකින්ද, මොකෙන්ද කියන කාරණාව මත යෑම ඉක්මන. එතකොට එයා පාරට බැහැලා ගියොත් අඩියක් ඉස්සරහට යන්න අඩියක් ගිය දැම්මන් කොහටද යන්න ඕනේ, අඩියක් ගිය දැම්මන් කොහටද යන්න ඕනේ කියලා විතර්කයක් එන්නේ නැහැ. එයාට ආ දැන් හරි පාර, දැන් හරි පාර, මේ කියපු සලකුණු හම්බ වෙනවා, දැන් මේ කියපු සලකුණු හම්බ වෙනවා කියලා ඉස්සරහට යන්න ප්‍රශ්න ලේනවා. යන්න ප්‍රශ්න ලේනවා. ඇයි? මුලින් ආගම තිබුණ නිසා. යම් දවසක් තියෙනවා කොළඹ කියන තැනට දකින්න බලුවා. දකින්නවා කියන තැනට එනකොට ධර්මතා හතරක් තියෙනවා. අනුන්ගෙන් අහලා තව කෙනෙක් එයාගෙන් අහගත්තා. කරුණු දෙකයි. තව කෙනෙක් එයාගෙන් අහගත්තා. ඊගාවෙක ඊට යන විදිය නුවණින් බල බල තමන් ගියා. මේ කාරණා හතරේ ඵලය තමයි කොළඹ. ඒ වගේ කල්යාණ මිත්‍රය ඇසුර සද්ධර්ම ශ්‍රවණයෙන් නිවනත් නිවනට යන මඟ නිවැරදිව අහගන්න ඕනේ. අහගත්ත දෙයට අනුව තමන් උත්සාහවත් වෙනවා මොනේ මෙනෙහි කරන එකට කියනවා යෝනිසෝ මනසිකාරේ ධර්මාන ධර්ම ප්‍රතිපත්ති කියලා. මේ කාරණා හතර ප්‍රතිපලයේ තමයි නිවන් දකින්න පුළුවන් දකින්න හැබැයි. දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවන මොකක්ද කියලා. නිවන දකින්න නම් ඒ කියන්නේ නිවන කිවි නිරෝධයනේ, නිරෝධ සත්‍යනේ. නිරෝධ සත්‍ය අවබෝධ වෙන්න නම් අපිට සමුදය දුරු කිරීම අවබෝධ වෙන්න ඕනේ. සමුදය දුරු කිරීම අවබෝධ වෙන්න නම් දුක අවබෝධ වෙලා තියෙනු මේ හතර එකට මිසක තනියම බෑ. දුක තේරුම් ගත්ත කෙනෙකුට විතරයි නිවන් දකින්න පුළුවන්. දැන් අපි මෙන්න මේ කාරණාව බලමු. මම ඊයේ මතක් කළා. මම ඉස්සෙල්ලා උපමාවක් මේ කියනවා. ඔගොල්ලන්ට මේ එකම දේ නැවත නැවත හතර පහ පොලකෙම ඇහෙනවා වගේ නොතේරිය යුතුයි. දවසින් දවස එකම දේ වුණා. අසුතං සුනාති සුතං පරියෝධිතේති. මේ සුදී අහන්න ලැබෙනවා. අහපු දේ හොඳට පිළිසිදු වෙන්න ඕනේ. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. මං කිව්වේ ඔලු චිත්‍රපටි බලලා තියනවා නේද? චිත්‍රපටි බලලා තියනවා. හොඳට බලන්න අපි චිත්‍රපටියක් බලනවා කියලා හිතමු රූප වාහිනියක. මේ චිත්‍රපටිය බලනකොට අපේ ඇස් පිටට චිත්‍රය හම්බ වෙන තිරේ පැත්ත හොඳට බලන්න. වීදුරුව පැත්ත. ඒක හැදිලා තියෙන්නේ ස්ක්‍රීන් එක වීදුරුවකින්. මේ වීදුරුවෙන් ඇතුළු පැත්තට ගියොත් මේක ඇතුළේ තියෙනවා වයර් කෑලි, ට්‍රාන්සිස්ටර් කියයි, කන්ඩෙන්සර් කියයි, ඩයෝඩ් කියයි, රෙසිස්ටන් කියයි, ඔක එක නම් දාලා කෑලි වැලි ගොඩක් ඕකේ තියෙනවා. තවත් එහාට ගත්තොත් අහසේ චුද්ධ තරංග එනවා. මේ කාරණා ටික ඔක්කොම උදව් වෙලා අන්තිමට මේ අපිට රූපයක් පෙනෙන්නේ කොහොමද? ආලෝක ධාරාවක් තුල පතිත වෙච්ච ඩොට් රාශියක් තියෙන්නේ තිත් ගොඩක්. තිත් ගොඩකින් තමයි අපිට රූපයක් හම්බ වෙන්නේ. වර්ණ රූපයක්. ඔන්න ඔය රූපේ ඇත්ත ඕක වුණාට ඔය මං කතා කරපු කෑලි බැලි ටික ඕගොල්ලන්ට අයිති නෑ. ඕගොල්ලන්ට හම්බෙලා නෑ කවදාවත්. ඕගොල්ලන්ට වීදුරුව පෙනිලා නෑ. වයර් කෑලි කන්ඩෙන්සර් ඕවා මෙව කවදාවත් දන්නේවත් නෑ. ඊ රූපේ පැත්ත ඕගොල්ලන්ට හම්බ වුණේ හැමදාම සත්‍ය පුද්ගලිය මිනිස්සු. හොඳට බලන්න ටීවී එක චිත්‍රපටිය බලනකොට ඒකේ ඇත්තටම හම්බෙන මිනිස්සුයි සැබෑ ලෝකෙ කියලා හම්බෙන මිනිස්සුන්ගේ වෙනසක් තියෙද? ඒ ටීවී එකේ පෙන්න ස්ත්‍රී රූපෙකුයි සැබෑවට කියලා අපි හිතනවා නම් අපි හිතනවා නම් සැබෑවට පෙන්න ස්ත්‍රී රූපෙකුයි වෙනස්ද? පුරුෂයෙක් කියලා පෙනෙන රූප වෙනස්ද? නෑ. ටීවී එක දිහා බලලා ඒ රූප ඇතුලේ ලෙඩ වෙන මිනිස්සු ඕගොල්ලෝ දැකලා නැද්ද? මහලු වෙන මිනිස්සු, මරණයටපත් වෙන මිනිස්සු, තමන් අකමැති පුද්ගලයෝ දැකලා නැද්ද? තමන් කැමති පුද්ගලයෝ නැරිලා නැති වෙලා වියෝ වෙලා ඒ දුක ඇවිල්ලා නැද්ද? ටීවී එක දිහා බලාගෙන පුද්ගලයෙක් ලෙඩවීම, මහලු වීම, මරණයට පත්වීම කියන දුක් ටික අපිට විඳින්න පුළුවන්. ජාති වි දුක්ඛ, ජරා වි දුක්ඛ, ව්‍යාධි වි දුක්ඛ, මරණ වි දුක්ඛ කියන දුක් ටික විඳින්න පුළුවන්. හොඳට බලන්න වීදුරු ඇතුළේවත් ඒකෙන් එහා තිබුණු කැලිබල් ටික ඇතුළේවත් මෙවිච්ච රූපය ඇතුළේවත් මේ දුක් ටික තිබ්බද කියලා. එහෙම රූපයක් තියෙන තැනක කොහොමද මේ කෙනෙක් පුද්ගලෙක් මරණ දුක ආවේ? කෙනෙක් පුද්ගලෙක් මරණ දුක ආවේ කොහොමද? ඔන්න ඔත්තනයි පින්වතුනි තේරුම් ගන්න ඕනේ. ඕගොල්ලන්ට හොඳට හිතන්න පුළුවන් කතාවක්. අපි හිතුවේ නැතුවට, කවදාවත් දැනුවේ නැතුවට, හිතන් නැති වුණාට හොඳට පැහැදිලි සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර එකටයි අනාත්ම කියලා කියන්නේ. කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ නොවන වර්ණ සතහ මාත්‍රයක්, චිත්‍ර මාත්‍රයක්, රූප මාත්‍රයක් විතරයි ඇස් ඉදිරිපිටට එන්නේ. නමුත් අපිට පෙනෙන්නේ පුද්ගලයෙක් ලිඩවීම නිසා, මහලු වීම නිසා, මැරීම නිසා, කැමති පුද්ගලයෙකු නොලැබීම නිසා, අකමැති පුද්ගලයෙකු නැතිවීම නිසා දුක අපිට ඇවිල්ලා. ඔය උපමා විදි ඔන්න ඔය ටීවී එක දිහා බලාගෙන ඒ ටීවී එක ඇතුලේ මිනිස්සු ලෙඩවීම, මහලුවීම, මරණය නිසා පත්වෙන දුකක් තියෙනවා නම් අපි මේ උපමාව තාම උපමාවේ ඕක දුක්ඛ සත්‍යයට තෙබුවොත් දුක ඇති වෙන හේතුව හොයමු. දැන් අපි දුක කියලා කියන්නේ මොකක් හිතන්න එපා. මේ දුක වීදුරුවට අයිතිත් නෑ, වයර් කැලි කන්ඩෙන්සර් ඩ්‍රාප් ටෙස්ටර් ඩයෝඩ් කියලා ඌවට අයිතිත් නෑ, කරන්ට් එකට අයිතිත් නෑ, ඩොට් වලට අයිතිත් නෑ, ආලෝකයට අයිතිත් නෑ, ওই පැත්තේ එකකටවත් අයිති නෑ. නමුත් දැන් අපිට දුක නිර්මාණය වෙලා අඬන්න පුළුවන්. ඒ අපිට අඬන්න පුළුවන් ඒ රූපේ දිහා කෙනෙක් මැරුණා, කෙනෙක් ලෙඩ වුණා කියලා ලෙඩවීම, මහලු වීම නිසා අපිට එන මේ දුකට තමයි දුක්ඛ සත්‍ය කියලා කිව්වේ. එතකොට මේ දුකට හේතුව හෙව්වොත් මොකක් වෙනවද මේ තියෙන්නේ කියලා. පින්වතුනි ඇස් ඉදිරිපිටට ආපු රූපයට කියන්නේ රූපය කියලා, රූපස්කන්ධය කියලා, නැත්නම් රූපෝපාදාන ස්කන්ධ කියලා. රූපයක් විතරයි. ඒ රූපේ දකිනකොට බොහෝ කල් සිට එන පැවතෙන කෙලෙස් අපේ සිතේ දෙනවා. ඔබට කියන ආශ්‍රව කියලා, නැත්නම් උපාදානය. අපි කියමු වෙන මොකුත් නෙමෙයි. ඒ රූපය කෙනෙක් පුද්ගලයෙක් කියන හැඟීමක් අපේ සිතේ යෙදෙනවා. අපි කියමු රූපේ දකිනකොට මේ ගාමිණී පොන්සිකාරණේ, මේ විජේ කුමාරතුංගණී කියන හැඟීමක් අපේ සිතේ යෙදෙනවා. එතනද ඕකට තමයි උපාදානේ අත්වාද උපාදානේ කියන්නේ. රූපං අත්තතෝ සමුපස්සති, රූපය සත්වයේ කියලා දකින ගතිය අපේ සිතේ යෙදෙන්නේ. විජේ කුමාර තුංග එහෙම නැත්නම් ගාමිණී පොන්සේකා කියන නම් අතහරින්න, ප්‍රඥප්ති අතහැරලා කෙනෙක් කියන හැඟීම දැනෙන මට්ටම. තිරිසංගත සතෙකුට ඡායාවේ පැත්තේ කෙනෙක් ඇති බවට පින්නන කමහින්ද නේද වීදුරුවට වැටෙන කැඩපතේ කුරුල්ල උගුල දැකලා තියෙනවද? වීදුරු වලට කොටනවා. මොකද ඒ වෙලා තියෙන්නේ කුරුල්ලගේ ඇස් ඉදිරි පිටට වීදුරු මත පතිත වෙච්ච වර්ණ සටහන එනකොට එයාගේ සිතේ යෙදෙනව තව කුරුල්ලෙක් ඉන්නවා කියලා, තව කෙනෙක්ගේ ජීවිකම. ඒ ගතිය තමන්ගේ සිතේ යෙදුණ කියලා එයා දන්නේ නැහැ. යාට ඒක ඉගෙන ගන්න තියෙන අවස්ථාවක් නැහැ. තිරසංගත සතුන් නිවන් දකින්න බෑ කියලා කියන කවදාවත් ඒ ගතිය හඳුනගන්න එයාට ඉඩ නැහැ. එයා මොකද කරන්නේ? හිතේ තියෙන ගතියෙන් එනකොට ඒක අයිති පෙනෙන රූපෙත්තටයි කියලා වීදුරුවට කොටන් ඉන්න කෙනාට. ඒ තිරසංගත සතා වීදුරුවට කොටන එක මෝඩයි කියලා ඕගොල්ලෝ දන්නවා. කුරුල්ල මෝඩයි කියලා. ඊට පස්සේ බල්ලෙක් විරුත් කන්නාඩියට ඌ මෝඩයි කියලා දන්නවා. නමුත් ටීවී එකේ වෙලා තියෙන තොය සිද්ධිය ටීවී එකේ කෙනෙක් දකින්න එක මෝඩයි කියලා ඕගොල්ලෝ දකින්නේ. ඒ කුරුල්ලට වෙලා තියෙන කතාව නෙමෙයිද අපිට වෙලා තියෙන්නේ කියලා බලන්න. කුරුල්ලට වෙලා තියෙන රූපය ඇසිදිරි පිටට එනකොට තව සතෙක් තව කුරුල්ලෙක් කෙනෙක් කියන ගතිය යෙදුනේ එයාගේ සිතේ. එයාට නිවන් දකින්න බෑ කියන කල්යාණ මිත්‍රයා ඇතුළු සද්ධර්ම ශ්‍රවණය කියන ටිකේ මේක පැහැදිලි කරන්න දෙන්න කෙනෙකුත් නැ කෙනෙක් හිටියත් ඒක බෑ. එයාට ඒකයි වෙනස. නිවන් දකින්න බෑ කියලා කියන්නේ නිවන් දකින්න බැරි වුණාට කෙලෙසිනෝ ඉදි තියෙන්නේ යෙදෙනවා. තව සතේ කුරුල්ලෙක් කියන හැඟීම යෙදෙනවා. අනේ යා කියලා දෙන්න කෙනෙකුත් නැහැ. එයා දන්නේ නැහැ රූපෙ දකිනකොට හිතේ යෙදුනේ කියලා. මේ ගතිය අසරණයි පිටක් නැහැ මේ ජීවිතේට. හිතේ තියෙන ගතියෙන් රූපෙ පැත්තට පයින්නවා. ඉන්න එක්කෝ ඒ ඉන්න කුරුල්ලට තරහෙන් කොටන්නේ එක්කෝ ආදරයට කොටන්නේ. ඉන්න කුරුල්ලට එක්ක තරහෙන් කොටන එක්ක ආදරෙන් කොටන. එතකොට එතන තියෙන්නේ දුකයි දුක්ඛ සමුදය දෙක විතරයි. තව කුරුල්ලෙක් ඉඳලා රාග ගින්නෙන් හෝ දේශ ගින්නෙන් හෝ ජරා මරණ ගින්නෙන් හෝ දැවෙනවා ඉන්න කුරුල්ලට. දුකට හේතු ඒ රූපෙ දකිනකොට හිතේ යෙදුන ගතිය. ඒක නොදන්නා කම නිසා ඒ ගතියෙන් රූපෙ වෙත නැඹුරු වෙලා ලෝකේ තියෙන්නේ දුකයි සමුදයයි දෙක විතරයි. ඒ කුරුල්ල ගාව තියෙන දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි විතරයි. තේරුම් ගන්න කියන එක. ඒ වගේ ටීවී එකේ පුද්ගලියෙක් දකිනවා නම් ඒකේ කුරුල්ල කණ්ණාඩියේ පතිත වෙච්ච ඡායාව වගේ තමයි කණ්ණාඩි ටීවී එකේ වීදුරුව ඉස්සරහ දිස් වෙච්ච රූපේ. කුරුල්ලගේ හිතේ ගතිය යෙදුනා වගේ මේ විජේ කුමාරතුංග ගාමිණී පොතක ප්‍රඥප්ති නැතත් මේ කෙනෙක් පුද්ගලයෙක් කියන ගතිය හිතේ යෙදෙනවා. කුරුල්ල කණ්ණාඩියට කෙටුවා කියලා අපිට හොටක් නැති නිසා අපි ඒ විදුරට කොටන්නේ නැහැ. කොටන්නේ නැත්තේ හොට නැති නිසා. නමුත් අපි මොකද කරන්නේ? රූපේ දකිනකොට මේ අපේ හිතේ මේ ගතිය යෙදුනේ නේද කියලා දන්නේ නැහැ. අනේ කියලා දෙන්න කෙනෙක් තාම හම්බුනේත් නැහැ. ඒ හින්දා අපි අපේ ගතිය රූපෙට අයිති කියලා කුරුල්ල විදුරුවට කොටනවා වගේ අපි ස්ක්‍රීන් එක දිහා බලාගෙන අඬනවා. සතුටු වෙනවා, hina වෙනවා, කෑ ගහනවා. ටීවී එකේ ස්ක්‍රීන් එක දිහා බලලා සතුටු වෙනවා නම් hina වෙනවා, අඬනවා, කෑ ගහනවා කියනකොට ඒ තමයි දුක. ඒ දුක ඇතිකලේ රූපේ දකිනකොට මගේ හිතේ ඉදිච්ච මේ පුද්ගලයා කෙනා කියන ගතිය. ඔක තමයි දුක්ඛ සමුදය කියලා කිව්වේ. ඔක තමයි දුක්ඛ සමුදය කිව්වේ. ටීවී එක දිහා බලන දුක් විඳින මානසික මට්ටමක් තියෙන තැනක තියෙන දුක්ඛ සත්‍යයේ සමුදය සත්‍යයේ විතරයි. ওই මානසික මට්ටමට කියන ලෝකේ කියලා. ඔක ලෝකේ. ඔතන තියෙන්නේ සත්‍ය දෙකයි. මොනවද සත්‍ය දෙක? දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි දෙක. මෙහිම ඉන්න ලෝකිකට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඔය වගේ මානසික මට්ටමක් ඇතුවම ඉපදිලා ඒ වගේ මානසික මට්ටමක් තුලම හැදිලා වැඩිලා ඒ වගේ මානසික මට්ටම තුලින්ම අර්ථා කිසි කෙනෙක්ගෙන් අහන්න නැතුව අවබෝධ කරගන්නවා ඇත්තටම මේ දුක ඇතිවෙච්ච හේතුව මොකද්ද? මේ තණ්හාව මේ කෙලෙස නේද කියන කාරණාව. ඒ කියන්නේ රූපේ මේ ඇත්ත නම් ඒ නිසා කෙනෙක් පුද්ගලයෙක් කියන හැඟීම මනසෙන් යෙදෙන්නේ ඒ කෙලෙසේ මේ අනාත්ම රූපේ මත පතිත වෙලා මෙහෙම නේද දුක ඉන්නේ කියලා තනියම අවබෝධ කරගන්නවා. ඒ කියන්නේ දුක නිර්මාණය වෙච්ච හැටි දැනගත්තා. දුකට හේතුවත් එයා දැනගත්තා. ඒ රූපේ දකිනකොට හිතේ ඇතිවෙච්ච සත්පුද්ගල කියන හැඟීම කෙලෙස නේද මේකට හේතුවත් කියලා. ඇස් ඉදිරි කණ්ණාඩි ඉදිරි පිටට ආවේ ඡායාව. සතාගේ හිතේ යෙදුනේ තව සතෙක් ඉන්නවා කියන හැඟීම. මේ කණ්ණාඩිය පැත්තේ දුක දැනුණු එක දුකට හේතුව තමන්ගේ හිතේ ඇති උනේ කියලා තනියම අවබෝධ කරගත්තා. මේ හිතේ තියෙන කණ්ණාඩිය ඉස්සරහට රූපෙද්දිත් හිතේ මේ ගතිය නොයදුනොත් කණ්ණාඩිය පැත්තේ කෙනෙක් ඇත්ත වෙන්නේ නැහැ නේද කියලා තේරුම් ගත්තා. ඒ වගේ ඇස් ඉදිරි පිටට එන ටීවී එකේ රූපය දකිනකොට හිතේ කෙනා කියන කම යෙදෙනවා. ඒ ගතිය පව් ටීවී එක පැත්තට තැබුවාම මෙහෙම නේද දුක ආවේ කියලා තනියම තේරුම් අරන් දුකට හේතුව තේරුම් අරගෙන තණ්හාව නැති වුණොත් නැත්තම් උපාදානය නැති වුණේ කෙලෙසි නැති වුණොත් ටීවී එකේ ජරා මරණ දුක හම්බ වෙයිද? නෑ, දුක් ලැබෙන්නේ නෑ මෙහෙමයි කියලා නිරෝධිය පහළ කරගත්තා. ඒකයි අපි කතා කරන දුකට වඩා වෙනස් දුක පොබ්බිය අනුසුතේ සුදම්මේසු පෙර නොයසු ධර්මයක් ගැන බුදුජානන්සිට නුන පහළ වුණේ. අපි අද බාහිර තියෙන දුකක් නේ, ලෙඩවීමක් නේ, මහලු බවක් නේ, මරණයක් දැක්කේ. නමුත් බලන්න ටීවී එකේ කොහෙවත් තිබුණද රූපවල කියලා ජාතික දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධි දුක්ඛ කියන දුක අවස්ථාවට උපදවගෙන නෙමෙයිද ටීවී එක ඇති. ටීවී බලනවා කියන්නේ අවස්ථාවට ඔය දුක් ලිස්ට් එක උපදවනවා නෙමෙයිද මාරුවෙන් මාරුවට. ඔය දුකට හේතුවට වෙන්නේ මොකද්ද? හිතේ තියෙන කෙලෙසේ. සත්‍ය පුද්ගලිකින හැඟීම. මේ හැඟීම නැති වුණොත් ලෝකය විඳින දුක නිරුද්ධ වෙනවා. නිකන් හිතන්න එපා. අද දරුවා බදාගෙන දරුවා මරුණු දුකයි නිවෙන්නේ. ටීවී එක දිහා බලාගෙන විඳින්නේ මේ දුක. ඔය කෙලෙසෙට. ඔයගලන්ට මේක පොඩි වචන ටිකක් වෙන්න පුළුවන් නෑ. මේ බර සහිත දුකමයි මේ කියන්නේ. කොහොමද මේ ඕගලගේ ජීවිතේ කතාව? එතකොට මෙන්න මේ හිතේ තියෙන තණ්හාව නැත්නම් උපාදානය කියන කෙලෙස් නැති වුණොත් මෙන්න මේ දුක නැති වෙනවා. පින්මුතුනි, අපි හැම කෙනෙක්ම තණ්හාව නැතිකට යුතු දුකට හේතුව තණ්හාව. තණ්හාව නැතිනොත් දුක නැති වෙනවා කියලා වචන කතා කරනවා. තණ්හාව නැති කරන්න කියලා අපි බොහෝ උපායන් කරනවා. අපි හුරු පුරුදු කරනවා, අත්හැරීම හුරු කරනවා. නමුත් මේ කරන දෙයක් ගැන පුද්ගලයායි ඕගලන්ට පුළුවන් බුදුරජාණන් වහන්සේ අත්හරින්න දෙන්නේ මොකද්ද? යෝ තස්සා ඒව තණ්හාය ආශේෂ විරාගු ඡාගු පටිනිසග්ගු මුත්‍ය නාලයෝ. මේ තුන් ආකාර තණ්හාවගේ ඉතුරු නොකොට නැති කිරීමක් පුළුවන් නම්, ගෙවා දැමීමක් පුළුවන් නම්, අත්හැරීමක් පුළුවන් නම් අන්න තණ්හාව අත්හැර ගන්න පුළුවන්. ඔබ මොන දේ අතහැරිය තණ්හාව අතහැරිය නැත්නම් ඔබ දුක අල්ලගෙන ඉන්නේ. ලෝකේ අල්ලගන්නේ ඔහොම. භෞතික දේවල් අතහැරිය කියලා තණ්හාව අතහැරෙන්නේ. ඔබට බලන්න මේ ලෝකේ තමන් සතු වාහන, ඉඩම්, ගෙවල්, දොරවල් ඔක්කොම අතහැරීම හුරු කරන ඔබට ටීවී එක ඇතුලේ කෙනෙක් පෙනෙන්නේ නැද්ද? ඒකෙන් දුක එන්නේ නැද්ද? එහෙනම් ඒ ඔබ තණ්හාවත් නොහල නිසා. ඔබ හුරු පුරුදු කළොත් තණ්හාවත් හරින්න. ඔබ මේ භෞතික දේ අතහැරෙයි. අතහරින්න ඕනේ අතහැරී කියන වටිනාකම ඉක්මනටම දී වෙනවා. ලෝකෙ වගේ අතේ නිතම ලෝගන නැහැ කියන්නේ. ඒක මම කිව්වේ නිවන් දකින්න හරි වුණාගෙන් කතා කරනවා දැන් මේ නිවන උනවගේ නමුත් අතේ මිටකොල අත ඇරෙන්නේ නැහැ වටිනාකම අත අරින්නේ නැහැ වටිනාකම නිවන සඳහාමයි උත්සාහවත් වෙන්නේ නිව විරාගය සඳහාමයි උත්සාහවත් වෙන්නේ විරාගය ගැනමයි කතා කරන්නේ නමුත් ගෙවල් ගැන දරුවෝ ගැන දේවල් දේපොළ ගැන තියෙන හැඟීම වටිනාකම ලෝකයට දැන්න විදිහටම දෙලිලා කෙනෙක් ඒ බඳු වටිනාකම දැනෙද්දී බලෙන් උපාය කරලා නැහැ මේවට තණ්හා කරන්න හොඳ නැහැ කියලා පුද්ගල භාවයෙන් දෙනවා. හැබැයි යා ශ්‍රේෂ්ඨයි නුදින කෙනාට වඩා පුද්ගල භාවයක හරි දෙන කෙනා ශ්‍රේෂ්ඨයි. නමුත් ඒකට වඩා ශ්‍රේෂ්ඨයි තණ්හාව මත හරින්න පුළුවන් නම් කෙනෙකුට. ඒ ජීවිතේ මොකද බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ තණ්හාව මත හරින්න මම කතා කරන ටික තේරෙනවා දැන් නැහැ ගැඹුරුයි. හැබැයි ගැඹුරුම තේරුම් ගන්න උත්සාහවත් වෙන්න පාඩු වෙන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ නිරෝධය අවබෝධ කරගත්ත මේ කෙලෙසය ඒ උපමාවෙන් ගත්තොත් ටීවී එක මත පතිත නොවුණු ජරා මරණ දුක එන්නේ නිරුද්ධයි. ඊට පස්සේ ඒකට යන ප්‍රතිපදාව ඒක අපි පස්සේ කතා කරමු. මොකද රාග කයෝ දේශ කයෝ මෝහ කයෝ නිබ්බාණං කියලා කිව්වේ නිසා දැන් හොඳට බලන්න ඇස් ඉදිරි පිටට එන රූපේ ඇත්ත ඇති හැටි නොදන්නාකම මෝහය එතකොටම ඒ ඇත්ත නොදන්නාකම නිසා ටීවී එක ඇතුලේ අඹ ගෙඩියක් ගොඩනැගිල්ල පෙවුණු කාම උපාදාන හිතේ යෙදিলা තණ්හාව සත්‍යයක් පුද්ගලික ආත්මයක් පෙනුනොත් අත්වාද උපාදානේ තණ්හාව ඒ ඉන්න දේවල් තියෙන දේවල් කැඩුනොත් බිඳුනොත් අකමැත්තේ දෙනවා දේශේ ඕගොල්ලන්ට ටීවී එක දිහා බලාගෙන අඬන්න වැළපෙන්න ලෝකයක් නිර්මාණය වුණේ එතන තියෙන ඇත්ත නොදන්නාකම නිසා සිටී යෙදෙන ලෝභ දේශ කියන ගති දෙක. රාග දේශ මෝහ කියන ගති ටික නිරුද්ධ වුණොත් ඇස් ඉදිරි පිටට එන රූපේ කන්නාඩියට කුරුල්ලෙක් කෙටුවේ ඇස් ඉදිරි පිට රූපේ එනකොට ඒ රූපය ඇත්ත නොදන්නාකම නිසා තව පුද්ගලයෙක් කියලා හිතේ ඇති වෙන කැමැත්තෝ අකමැත්ත නිසා යාපෝ කන්නාඩියට කෙටුවේ කොටන්නේ. ඒ වගේ ඉදිරියෙන් රූපයක් හම් වෙනකොට කෙනෙක් ඉන්නවා කියන හැඟීම ඇති වෙන්නේ සිතේ තියෙන රාග දේශ මොහ වලටයි. රාගඛයෝ දේශඛයෝ මෝහඛයෝ නිබ්බාණං කියලා කිව්වේ රාග දේශ මෝහ කියන ධර්මතා තුන නිරුද්ධ වුණොත් ජීවිත පැත්තෙන් ජරා මර දුක හම්බ වෙන්නේ නැහැ. ඒ උපමාව වගේ පින්වතුන් දැක්කත් දැනගත්තත් නැතත් එකක් දකින්ද ටී කණ්ණාඩි කුරුල්ල ඉස්සරහට පෙනෙන රූපයත් ටීවී එකේ අපේ ඇස් ඉස්සරහට එන රූපයක් සැබෑවටම සැබෑ ලෝකෙ කියලා ඇස් දෙකට පෙනෙන මේ රූපත් සමානයි. කිසිදු වෙනසක් නැහැ. දස්සමයක්වත් වෙනස් නැහැ. ඔක්කොම රූප ආයතනයක් වර්ණ සටහනක් චිත්‍රයක්. ටීවී එකේ වගේ ඇස් ඉදිරි පිටට මේ රූපේ එනකොට රූපය ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා අත්වාද උපාදානයේ සිටී යෙදෙනවා. ඒ උපාදානය නැත්තම් ආයෝහන සංඛාරා කියලා කියන්නේ ඒ පුද්ගල භාවයේ හිතේ හිතෙන්ම තදා ගන්නවා මේ අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි කියලා. අනේ රූපයත් දන්නෙත් නැහැ ඒක දකින්නට හිතේ කිනා කියන හැඟීම යෙදිලා හිතේ තියෙන නිමිත්තටමයි මේ හිතන්නේ කියලා දන්නෙත් නැහැ. මේක ගැන කියලා දෙන්න කෙනෙක් අපිට හම්බුනේත් නැහැ. ඒ ටිකේ ප්‍රතිඵලයක් වුණා මේ හිතේ තියෙන ගති ටික රූප මත පතිත කරලා රූප ලෝකේ සතර මහා ධාතුයි අම්මා තාත්තා දුව පුතා අයියා අක්ක නැන්ද මාමා ලෝකයක් හදලා දුන්නා. අනේ ඒ ලෝකේ අම්මා මැරෙනකොට තාත්තා මැරෙනකොට සහෝදරය සහෝදරි ඥාති හිතේ සිට මැරෙනකොට මේ දුක එනවා නම් එහෙන් බලලා ඔබට ප්‍රිය පුද්ගලයන්ගේ වෙන්වීමේ දුක් විඳින්න පුළුවන් නම් අප්‍රිය පුද්ගලයෝ ඔබට ලැබෙයි නම් ඔබේ දරුවා ලෙඩ වෙලා දකින්න පුළුවන් වෙයි නම් තමන් ලෙඩ වෙලා දකින්න පුළුවන් වෙයි නම් මේවා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ඛ සත්‍ය. සැබෑම ඕගොල්ලන්ගේ ජීවිතයේ තියෙන සැබෑම දුකම සීකරන්න දුක. හැබැයි ඕගොල්ලෝ අපි කවදාවත් දන්නේ නැහැ ටීවී එක දිහා බලාගෙන දුක උපද්දවගෙන වගේ අපි මේ ජරා මරණ දුක උපද්දවගෙනයි කියලා දන්නේ නැහැ. අපි හිතන්නේ මේ කියන ඒවා කියලා. නමුත් ටීවී එක වගේ දිහා බැලුවහම අපිට තේරෙයි අපේ කෙලෙස්යකට උපන්න එක දුකට හේතුව තණ්හාවයි කියලා. ඇයි ඍජුවම නිර්වචනය කරන්නේ බුදුරජාණන් වහන්සේ? ඇයි කෙලෙස්යක්ම පෙන්වන්නේ? මොකක්ද ඒකට තියෙන හේතුව? බලන්න ඒකට ස්කන්ධ සම්බන්ධද කියලා. ওই ජරා මරණ දුකට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි දුක දුක ඇති වෙන හේතුව දුකේ නිරෝධය නිරෝධ ගාමනේ ප්‍රතිපදාවනේ බඹයක් වුණ ශරීරයෙන් පනවා වදාරන්නේ. දැන් අර උපමාව ගන්න ටීවී එකේ ස්ක්‍රීන් එක ගැලුවාම වීදුරුව බැලුවාම චිත්‍ර ටික බැලුවාම ලෙඩවීම මහලු බව තියා පුද්ගලයෙක්වත් නැහනේ. එහෙනම් එබඳු තැනක පුද්ගලයෙක් ලෙඩවීම මහලු බව මරණය කියන ධර්මතාවයක් අපිට පෙනේ නම් මේ අපි තුල විද්‍යමාන වෙච්ච උපදවාගත ධර්මතාවයක් නෙවෙයිද? හොඳට මතක තියාගන්න මේ ස්කන්ධ වෙනම පංච උපාදාන ස්කන්ධය වෙනම තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. ඊට පස්සේ අද ඕගොල්ලන්ට ඒක අයිතියක් නෑ. අද ඕගොල්ලන්ට පංච උපාදාන ස්කන්ධය තමයි බාහිර. ඇහැ බාහිරයි, රූපේ බාහිරයි, චක්කු විඥානේ බාහිරයි. ඕගොල්ලෝ මේවා මේවා තමයි ඕගොල්ලන්ට අම්මා තාත්තා දුව පුතා. පංච උපාදාන ස්කන්ධ ලෝකයේ බාහිරෙන් භෞතිකෙන් සතර මහා ධාතුන් ඕගොල්ලන්ට හම්බ වෙන්නේ. පංච උපාදාන ස්කන්ධ ලෝකයේ මනෝයි කියලා කියන්නේ ඕගොල්ලන්ට අයිතියක් නෑ. කියන් කිව්වොත් වැරදි. ජරා මරණ දුක එන්නේ රූපය දිහා බලාගෙන මිසක හිතෙන් හිතලද? දරුවා මරණ මිනිහ දරුවාගේ මිනිහ දිහා බලාගෙන දුක් වෙන්න පුළුවන්කම තියෙන්නේ හිතෙන් විතරද? එහෙම පුළුවන් නේද? ඒ හින්දා ඒකයි මම කියන්නේ මේක වෙනම භාෂාවක්. හැබැයි හොඳට බලාගන්න මේ අපේ කෙලෙස්යේ පිපතිත වෙලා මේ ලෝකෙ නිර්මාණය වෙලා තියෙන. නමුත් ලෝකයේ උසවල තියෙන්නේ මානසිකමයි. ඒකට උපමාව තබන්න ටීවී එක. ඒක හොඳට බැලුවහම උගලන්ට නෑ ඒකේ සත්පුද්ගල ස්වභාවය දුක. එහෙනම් ඒ දුක දුක ඇති වෙච්ච හේතුව ඒක නිරුද්ධ කිරීම නිරුද්ධ කරන ප්‍රතිපදාව කියන ටිකමයි තියි. බඹයක් පමණ ශරීරයට ඒ වගේ අපිට සැබෑමයි කියලා හිතන ලෝකෙත් පින්වතුනි ඇස් ඉදිරි පිටට ආවේ ටීවී එක වගේ රූප මාත්‍රයක්. රූපය ඇත්ත නොදන්නකොට ආශ්‍රව නැත්තම් උපාදානය ප්‍රඥප්තිය අතහරින්න. තිරිසංගත සතෙක් මේ මිනිස්සෙක් මේ ස්ත්‍රියක් මේ ගැහණියක් නැත්තම් කෙනෙක් නම් පැත්තකින් දෙබව එහෙම හැඟීමක්වත් නැහැ. නමුත් කෙනෙක් ඉන්නවා කියන හැඟීම පෙන්නනවා තිරසංගත සතට. ඒ හැඟීම හිතේ දෙන හැඟීමටයි උපාදාන කියන්නේ. එහෙම පෙන්නනකම TV එකේ තිබුණු රූපය හොඳට බලන්න ඒ රූපයට බුදුරජාන් වහන්සේ නම් කළේ අනාත්මයි කියලා. චක්කුං අනත්ත රූප අනත්ත. අනාත්ම රූප සංඥාව. ඒක දකිනකොට අපි තුල උපදිනවා ඒ රූපේ සත්‍ය පුද්ගලික කියලා ආත්ම සංඥාවක්. මේ දුක ගෙනල්ලා දීලා තින්නේ ආත්ම සංඥාවෙන් මිසක රූප සංඥාවෙන් නෙවෙයි. එක තේරුම් ගන්න ඕගොල්ලෝ රූප සංඥාව කඩ කඩ බිඳ බිඳ කුඩු කර කර බලන් හදන්නේ මේ සිද්ධිය පටලවගෙන තියෙන්නේ. ඔහේ යන්න බෑ. ඔක නෙමෙයි ප්‍රශ්නේ. ඉතින් ඒ වගේ ඇස් ඉදිරිපිටට ආපු මේ රූපය අනාත්මයි. මේ රූපේ දකින්නකොට මේ රූපේ කෙනෙක් කියන ආත්ම සංඥාව කෙනා කෙනාගේ සිතේ යෙදිලා මේ තියෙන්නේ. මේ ආත්ම සංඥාව නිසා අපිට දුක ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒක අපි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේම අනිත්‍ය දුක අනාත්ම කියන ත්‍රිලක්ෂණය පහදලා දෙන්නේ. TV එකේ එන රූපය ඔයා ආත්ම දුකක් විඳන රූපය අනාත්මයි කියන එක පෙන්නන්න. ඔය ආත්ම සංඥාව මනසේ ඒකෙනු දුකහම කියන එක පෙන්නන්න. ඒ වගේ ඇස් ඉදිරිපිටට ආපු මේ රූපය අනාත්මයි. රූපය දකිනකොට තමන් තුළ ඇතිවෙච්ච ආත්ම සංඥාව මේක තමයි දුක්ඛ සමුදය. ආත්ම සංඥාව මේ රූපය මතම පතිත වුණු රූපය බදාගත්තු දැන් ඒ රූපෙමයි දුක. දුකට හේතු ටික මේ හේතුව නැති වුණු දුක් නිරුද්ධ වෙනවා. එකටයි අසංකතය කියලා කිව්වේ. එකටයි නිවන කියලා කිව්වේ. අජරාමර බව ජරා මරණ නැහැ. අජර කිවි ජරා නැහැ. අමර කියලා කිවි මරණ නැහැ. අජරාමර කිවි ජරා මරණ නැති ස්වභාවය ලැබෙනවා. ඕකට අසංකත කිව්වා. කතම අසංකත ගාමිනී මංගෝ කායගත සතු. මේ අසංකත ස්වභාවය තමන්ගේ මනසේ උපදවා ගන්නට නිවන සාක්ෂාත් කර ගන්නට රාග දේශ මොහක්ෂය කර ගන්නට තියෙන මඟ මොකද්ද? කායගත සතිය. ඒ කියන්නේ දැන් පින්වතුන් දැක්ක රූපයේ දකිනකොට ඇතිවෙන කෙලෙස්ිය ආපව රූප මත තැබුවොත් නේ ලෝකේ නිර්මාණය වෙන්නේ, දුක නිර්මාණය වෙන්නේ. ලෝකේ දුක රූපේ. දුකට හේතුව මේ තණ්හාව. දැන් අපි කරන්න ඕනේ අපේ හිතේ තියෙන ආත්ම සංඥාව පුද්ගලයා කියන හැඟීම රූපෙට බැසගන්න බැරි වෙන්න. රූපෙට බහලන්න බැරි වෙන්න උපායක් කටයුතු. අන්න ඒ උපායටයි මාර්ගය කියලා කිව්වේ. හැම වෙලාවෙම මගේ සිතේ TV එකේ පැත්තේ කෙනෙක් පෙන්වන්න හදන වාරයක් ගානේ මම දැනගෙන සිටියේ යුතුයි. TV එකේ තියෙන ඩොට් ටිකක් තියෙන තැනක චිත්‍රයක් පෙන්වන්නේ කියන ටික සිහිපත් කරගන්න අමතක වුණොත් හිතේ යන පුද්ගල කතාව බාහිර තිරේ මත පත්ත කරලා කෙනෙක් පෙන්වන්නේ. ඒ වගේ ඇස් ඉදිරිපිට දෙන රූපේ ඇත්ත පෙන්වන්න ප්‍රමාද වෙන හැම මොහොතකම කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නේද ධම්මස්නාහර ඇට ඇට මුදුලෙන් යුක්ත කොමපු කොටස් ටිකක් තියෙන රූපයයි ඇස් ඉදිරිපිට එන්නේ කියන එක සිහිපත් කරගන්න බැරි වෙන හැම වාරයක් ගන්න තමන්ගේ සිතේ තියෙන පුද්ගල භාවය මේ රූප මත පත් වෙයි. දුකෙන් මිදෙන්න බෑ. එතකොට දුක නිර්මාණය වෙයි. ඔබලන්ට පුළුවන් නම් කායගත සතිය වඩන්නේ මේ හිතේ තියෙන රූපේ හිතේ තියෙන මේ හැඟීම කෙලෙසේ රූපයට දැස ගන්න බැරි වෙන්නයි. කන බුණ ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියද ධම්මස්නාහර ඇට ඇට මිදුණු යුක්ත රූප රූපේ දකින කොට කෙනා පුද්ගලයා කියන හැඟීම තමන්ට ඇති වෙන්නේ නේද කියලා බලනවා. තමන් කෙනා පුද්ගලයා කියලා සිහි කරනකොටම මෙතන ඉඳලා ගෙදර දරුවා ඉන්නවා කියලා පරණ ආශ්‍රමද සිහි කළ හැකි. සිහි කරනකොටම සතිපට්ඨානය උගලන්ට පිටිට ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ දරුවා නිසා සතුටු වෙන්න හෝ දුක් වෙන්න බැරි වෙන්න ඕනේ. ඒ කියන්නේ දරුවා කියලා සිහි වෙනකොට නෑ. ඇත්තට දැන් අහලා තියෙන අනිත් පැත්ත මෙච්චර කාලයක් හිතුවේ හිතට සිහි වෙනකතිය රූපෙටයි තිය කියලානේ. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා පෙන්වුවා රූපෙ දකින්නකොට හිතට සිහි වෙනවා. සිහි වෙනක රූපෙ තියෙනව නෙමෙයි රූපෙ දකින්නකොට සිහි වෙනවා. එතකොට සිහි වෙච්ච දේ සිහි කරන්න පුළුවන්. එතකොට සිහි රූපෙ දකින්නකොට සිහි වෙනකොට සිහි වෙන දේ සිහි කරනකොට රූපයත් පෙන්විය යුතුයි දිවාරේම. ඇස් ඉදිරි පිටට රූපෙ මෙහෙම දකින්නකොටම ස්ත්‍රියක් කියන අදහස එනකොට ස්ත්‍රිය කියන අදහස මේ රූපය මත බහලන්නේ නැතු වෙන්න මෙතන තියෙන කන බොන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නියදත් හම්මස්නහර ස්ත්‍රී කිවි කෙස් වලටද ලොම් වලටද නියතද දත් වලටද හමතද මස්ද නහරද ඇටද ඇට මිදුළුද බඩවැල්ද නැත්නම් වමනේද පිටද සෙමද සරවද මේ කොටස් ටික දකිනකොට ස්ත්‍රී කියන අදහස එනවා. ස්ත්‍රී කියන අදහස මේකට බහලන්න බෑ. ඊට පස්සේ ආස්ව මත සිහි කළදී සිහි වෙනවා. ස්ත්‍රියක් දැක්ක කියලා සිහි වෙනකොට සිහි වෙනවත් එක්කම කායගත සතිට විදියට මම මෙහෙම සිහි කරද්දි ඒ රූපේ තියෙන්නේ මෙහෙම දෙයක් නේ. ඒ රූපේ දකිනකොට ස්ත්‍රී කියන අදහස ඇති වෙනවා කියලා මේ විදිහට පෙන්වන්න. භාෂාවේ වෙනස්කම මං කියන්නම්. හිතේ තියෙන ගතිය හඳුනන්න නැතුව හිතේ තියෙන ගතියෙන් රූප ටික පරිහරණය කරන එකට ලෝකි කියනවා. රූපේ සතර මහා ධාතු උපාදාය රූප දකිනකොට හිතේ ගතිය දෙනවා කියන දකින එකට ලෝකෝත්තර කියනවා. ඔක්කොම හිතේ දෙනව නම් නෙමෙයි. හොඳට තේරුම් ගන්න මේ අන්තිමට මම මේ මතක් කරේ මේ සියල්ලම හිතේ නේද කියන එකට නෙමෙයි. TV එක ඩොට් ටික කන්ඩෙන්සර් ටික හිතේ කියලා මම කිව්වේ නෑ. මම කිව්වේ ඒ ටික දකිනකොට ඒකේ ඇත්ත නොදන්නාකම නිසා යෙදෙන ප්‍රපංචයයි මනස පිළිබඳ වුවා කියන එක. මොකද හරි ඔක්කොම හිතේනේ. ඔක්කොම අවිද්‍යාවේ මානසික උපදවා ගන්නවනේ කියනවා. ඔක් සැප දුක් අපේ මානසික උපදිනේවන කියලා. සැප දුක් මානසික උපදිනේව නෙවි. ඔක්කොම සිතේ උපදවා ගන්නේව නෙවි. අවිද්‍යාවෙන් උපදවා ගන්නේවත් නෙවි. ඒක මං කිව්වේ අවිද්‍යාව වැඩ දෙකක් කරනවා. එකක් රූපය ඇත්ත නොපෙන්නනවා. ඉතුරු එක මේ කෙනෙක් පුද්ගලෙක් මේ නිමිත්ත හදලා දෙනවා ඉස්සෙල්ලාම හිතට. ඊට පස්සේ ඒ නිමිත්ත කෙනෙක් පුද්ගලයෙක් කියලා කරන්න උපාදානය. ඔකි කතා ගොඩක් තියෙනවා. එතකොට මෙන්න මේ අර්ථය දැනගත්ත කෙනා නිවන කියලා කිව්වේ මේ ස්පර්ශ ආයතන හයෙන් කිසිම තැනක ඉපදීම ලෙඩවීම මහලු බව මරණය බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක් වලින් එකක්වත් මොගලන්ට හම්බ වෙන්නේ නැත්තම් ඒකට තමයි නිරෝධය කියලා කියන්නේ. ඒකට කියනවා සෝපදිසේස නිබ්බාන කියලා. තාම ස්කන්ධ ටිකක් තියෙනවා. ටීවී එක පෙනෙනවා, රූපෙ පෙනෙනවා. හැබැයි පුද්ගලිය පෙනෙන්නේ නැහැ. පුද්ගල නිසා එන දුක නැහැ. ස්කන්ධයක් තියේ පංච උපාදාන ස්කන්ධ දුක සත්ව පුද්ගල භාවයෙන් එන දුක නැහැ. ජරා මරණ දුක නැහැ. ඒ වගේ ඇස් ඉදිරි පිට රූපයක් හම්බ වෙයි, හම්බ වෙනවා. රූපේ කෙනා පුද්ගලයා කියලා ගත්ත දුක නිරුද්ධ වෙලා. මෙන්න මේ නිරෝධය අහලා දැනගත්තා. ඒකට කල යුත්තේ හිතේ තියෙන කෙලෙසිය මේ දුක් ස්කන්ධ මත පතිත වෙන්න නොදෙන විදිහට කායගත සතිය වැඩිමයි කියලා එයා දන්නවා. දුක්ක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් දන්නවා. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණයෙන් ওই ටික ලැබුණහම එකපාරකින් බැිනම් නැවත නැවත ඇසුරු කළා පරිපාසනය කළා උත්තරේ කොහොමරි තහවුරු කරගත යුතුයි. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියලා කියන්නේ අහගත්ත දේ ඒ විදිහට ගත්තේ ලිපිණේ මේ පාරිනුයි කොළඹ යන්න ඕනේ කියලා. කොළඹ මෙහෙම යන්නේ කියලා ගත්තනම් ඒ විදිහටම යා යුතුයි. ලිපිණේ අතේ තියාගෙන Tamante හිතුන හිතුන පාරවල් වලින් හැරුණට යන්න පුළුවන් වෙයිද? එහෙම යා යුතුද? යනවද එහෙම? එහෙම කියලා කියන්නේ. ඒ වගේ ලිපිණේ වරද්දන ඒකයි පරියප්තිය වැරදුන ප්‍රතිපත්තිය වරදිනවා කියලා කිව්වේ. මේ පෙළදහමේ අර්ථය හරියට තේරුම් ගත්තේ නැත්තම් ඔයගලන්ට යන ගමන වරදිනවා. ගමන වැරදුනොත් වරදින්නේ කොළඹ. ඒ වගේ වරදින්නේ නිවන. එහෙම වැරදුනහම තමයි ආලෝකයක් වගේ පෙවුණා. හිස්තැනකට දැන් අපි මේ කතා කළේ නිවන කියලා, නිරෝධය කියලා, අසංකතය කියලා හිස්කමක්ද ආලෝකයක්ද? ආලෝකයක් හිස්තැනක් බලුව හොඳයි භාවනා කරනකොට ආලෝක මාත්‍රයක් දැක්ක කියන්නකො, හිස්තැනකට ආව කියන්නකො, හිතන්න බැරි දැනකට පත් වුණා කියන්නකො. නැගිටලා ටීවී එක දිහා බැලුවොත් ආයේ පුද්ගලයා පෙනෙන්නේ නැති වෙයිද? දුක එන්නේ නැති වෙයිද? ශූන්‍යතාවයේ නැත්තම් මුකුත් හිතන්න බැරි දෙන හුරු කළා කළා හිටියා කියලා ටීවී එක දිහා බලලා අඩන්න බැයිද? අඩනෝ නම් අපිට මොකද වෙලා තියෙන්නේ? මොනවත් වෙලාද අපිට? මුකුත් වෙලා නැහැ. ඒ නිසා නිවන කියලා කිව්වේ දුකේ නිරෝධය. අන්න ඒ තැන බලාගෙන තියෙන මෙන්න මේ ප්‍රතිපදාවට කියනවා මොකද්ද? කායගත සතියට දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා. මේ ටික අහලා ඒ විදිහටම කරන්න. යම් දිනක සම්මා දිට්ඨිය කියලා කිව්වේ ඇත්තටම ස්පර්ශ ආයතන හය අනාත්මයි. අද ඔබට ලෝකය හම්බ වෙයි, අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා නෑදෑයෝ රන් රිදී මුතු මැණික් ගෙවල් දොරල් යාන වාහන යුක්ත ලෝකයක් හම්බ වෙයි මේ ස්පර්ශ ආයතන හය. ස්පර්ශ ආයතන හය කියන රූප පැත්තෙන්, සද්ද පැත්තෙන්, ගන්ධ පැත්තෙන්, රස පැත්තෙන්, පොට්ටබ්බ පැත්තෙන්, ධම්ම පැත්තෙන්. යම් දවසක් ඔබට නිවන කියලා හම්බ වෙන්නේ මොකද්ද? අම්මා තාත්තා ගෙවල් දොරල් යාන වාහන රන් රිදී ඉඩකඩ මිල මුදල් කියන කිසිම ධර්මතාවයක් නැති ශුන්‍යතාවයක් හම්බ වෙයි. හැබැයි එක්ම අශුන්‍යතාවයකුත් තියෙනවා. ස්කන්ධ ටික, ස්කන්ධ ටික. ඒ ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නා නිසා මෙච්චර කල් මනසේ ප්‍රපංචයේ දුනු බව හම්බ වෙයි. එච්චර මෙච්චර කාලයක් ඕගොල්ලන්ට මේ ස්පර්ශ ආයතන පැත්තේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා රන් රිදී මුතු මැණික් කුල නිමිති තිබ්බේ. දැන් ඒ නිමිති නෑ නිමිත්තයි. හැබැයි එක්ම නිමිත්තක් තියෙන මේ ආයතන නිසා. මේ මෙච්චර කාලයක් මේ ස්පර්ශ ආයතන හය පැත්තේ සතුටු වෙන්න ප්‍රාර්ථනා කරන්න රන් රිදී මුතු මැණික් කාර් වාහන බඩු මුට්ටු මහා වටිනා දේවල් දරු හිටියා ඔයගලන්ට. අප්පනේ හිටයි එහෙම දේවල් නැහැ. ප්‍රාර්ථනා කරන්න දේවල් දුරල් යනවා නේද කන බඩු මුට්ටු නැහැ. එක ස්කන්ධ මාත්‍රයක් තියෙයි. එකටයි ශුන්‍යතාවය, ශුන්‍යත චේතය කියලා කියන්නේ. එතෙන්ටයි අපි එන්න ඕනේ. එතකොට නිවෙන්නේ දුක. ආරම්භ වෙන්නේ නිවන. ඉතින් මෙන්න මේ ධර්මතාවය කැඹුරු වුණත් මේ මත වැටිලා හරි හැපිලා හරි කොහොම හරි උත්සාහවත් වෙන්න. ඕගොල්ලෝ හොඳට සිහි කළොත් බුදුහාමුදුරුවෝ දේශනා කළ බුදුහාමුදුරන්ගේ බුදුබණ පදයක් මම තව කිව්වේ නැහැ. මම හිතාගත්ත මගේ දෙයක් මං කිව්වේ නැහැ. ඕගොල්ලන්ගේ ජීවිතේ හැමදාම පැවතුණු පවතින ඒත් ඕගොල්ලෝ මොන දන්නේ. ඕගොල්ලන්ගේ ජීවිතේ නැත්ත කතාවයි මං කිව්වේ. මම නෙමෙයි බුදුහාමුදුරුවෝ කළෙත් ඒක. බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වුණත් නැතත් ලෝකෙ හැමදාම තිබුණු තියෙන ලෝකයට නොපෙනෙන ඇත්ත අවබෝධ කරගෙන දේශනා කරන එක. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ ජීවිතයේදීම මේ දුක් සහගත සතර නිමා කරගන්න මේ දේශනාව හේතුපාරමිතාවක් වේවා කියලා. හොඳයි කල්පනා කරගන්න මේ සෑම දිනම බොහෝම ශ්‍රද්ධාවෙන් තම තමන්ගේ ජීවන දරවලුන් කටයුතු කරනා තිබුණත් හැම දෙයක්ම පැත්තකින් තබලා මේ ස්ථානයට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කළා. මේ දුක් සහගත සසර දුකින් ඈතර වෙන සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කළා. යම් අවබෝධයක් ලබා ගත්තා. එහෙම ලබා ගත්තා නම් ඒ ලබාගත් ඒ අවබෝධයේ ඒකාන්තෙන් දුක් සහගත සසරෙන් ඈතර වෙන්න ඡායා මාත්‍රේ කොහො උපකාරයක් වේ. ඉතින් මේ සියලු උපකාරයට උදව් උපකාර කළ සත්පුරුෂයන්ට කෘතවේදීව පුණ්‍යානුමෝදනා කිරීම අපේ යුතුකමක්. ප්‍රථමයෙන්ම අපි පින් අනුමෝදන් කරමු. ලෝකයත් සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොර රැක රක්ෂා අධිෂ්ඨාන අධිකෘත ශාසන මාමක ඉෂ්ඨකාරක සියලු දෙවියෝ මේ විහාරස්ථානයට අධිකෘත මේ අනුරාධපුර මහමෙවුනා භූමියේ මේ සීමාව පුණ්‍ය භූමිය තුල සිටිනා වූ සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවේශරු වඩා වර්ධනය කර ගැනීම දෙවියන් පතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා. දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින් උතුම් කෙරෙහි නිබඳව ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා උතයන්තු ස්පන්දං. එවගේම කෘතවේදීව සිහිපත් කොට යුතුයි පින්වතුන්ට මේ මොහොතේ මේ බණපදය අහන්න අද අවස්ථාව හම්බ වුණේ. කලින් මොන විදිහකටද කෙනා සම්බන්ධ වෙලා උදව් උපකාර කළත් මේ විහා භූමිය අරගෙන පූජා කළ අපේ ප්‍රභාත් නායක කර්මජිතුමා නිසයි මොළේයි අනිත් ඊට බොහෝ සම්බන්ධයි. නමුත් මේ පින්කමට ඍජුවම එතුමගේ දායකත්වය බලපානවා. එතුමා බොහෝම ශ්‍රද්ධාවෙන් දෑනව හරි හම්බ කළ තනියවිය පැහැදම් කළා. මේ ඉඩම ඒ විතරක් නෙවෙයි මහ විශාල වටිනාකමකින් යුක්ත වාහන මේව පූජා කළා. මහා සංඝරත්නයේ නිබඳු ධර්මතා නිබඳු සද්ධර්මය ලෝකෙට දේශනා කරත්වා ලෝකෙ පවතිත්වා කියන කලන සිත්තෙතුවයි කටයුතු කළේ. එහි ප්‍රතිඵලයක් ඕගොල්ලන්ට සසර දුක්ගෙන ගිවෙන මේ සද්ධර්මයෙන් විදක් මේ මොහොතෙදි අහන්ට ලැබීම. ඒ තරම් පරිත්‍යාගයක් කැපකිරීමක් කළේ ඒ පින්වත් මහත්මයාගේ සිතේ තියන්නේ හරි සාධාරණ බලාපොරොත්තුවා ආත්මාර්ථකාමී නොවන බලාපොරොත්තුවා. පින්කමට සහ සම්බන්ධ වෙච්ච සියලුම දිනාට මෙලෝ ජීවිතය අරලුව සුවපත් වේවා කියන කලන සිතා. ඒ වගේම එතුමගේ තව අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි තමන්ට මෙලෝ ජීවිතය දීලා මේ හැකියාව ඇති කරගන්න ශක්තිය දීලා මෙලොවෙන් වෙන් වෙලා ගිය ආදරණීය පියාණන් විජේසිරි නානයක්කාරා ආදරණීය පියතුමාට පින් අනුමෝදන් කරන්නට, දේශ නානයක්කාර ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරන්නට, ජනේසා බාලසූරිය මෙතිනිට පින් අනුමෝදන් කරන්නට, ඒ ප්‍රභාඥානයක් කාර්මැතිතුමාගේ ආදරණීය පියාණන් මෑණියන් සහෝදරියතුළු මියේ පරලෝකී යම්තා ඥාතීන් සිටිනන් සියල්ලම මේ මොහොතේදී සිහිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි මෙතෙන්ට පැමිණ වැඩවතාලව ස්වාමීන් වහන්සේලාගේ ගිහි ජීවිතයේ යම් ඥාතිවරු සිටිනන් ඒ සියලු දෙනාත් පැවිදි ජීවිතය අපවත්වීවතාලව ගුරුදේවෝත්තමයන් වහන්සේලා සිටිනන් ඒ සියල්ල සිහිපත් කරනවා. මෙතෙන්ට පැමිණ මේ පින්වත් සියලුම දෙනාගේ මියගිය ඥාතීන් සිහිපත් කරනවා. එවගේම විශ්ව පාරමී ධම්ම පාරමී පදනමේ මේ සඳහා උදව් උපකාර කළ සියලුම සමාජික පින්වතුන්ගේ මියගේ ඥාතීන් සිහිපත් කරනවා. ඒ සියලුම දෙනා ඕම් කළා වූ පිනක් මෙන් සතුටින් සාධනාදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන් දුකක සිටින්නම් දුකෙන් අත මිදී සිපවත් භාවයට පත්වීමෙන් උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ සියලුම පූජාවන් සිද්ධ කළ ඒතිමත් සියලු දෙනාම මේ මොහොතේ සිහිපත් කළොත් නැවතත් අපේ ප්‍රභාඥානයක්කාර මැතිතුමන් එම මැතිනිය දූ දරුවන් සිහිපත් කරනවා, සහෝදර සහෝදරියන් සිහිපත් කරනවා, ඒ විශ්ව පාරමී ධම්ම පාරමී පදන්නේ සියලුම සාමාජික මහතුන් අපේ සුදත් මහත්මා ප්‍රමුඛාමෙන් සියලුම සාමාජික මහතුන් සිහිපත් කරනවා. ඒ වගේම අපේ බණ්ඩාරනායක මහත්මා, චන්ද්‍රත් මහත්මා, ජනක ප්‍රදීප් මහත්මා, සිරිසේන ගතුරලිය මැතිතුමා, ඒ වගේම ආපෘත ශ්‍රමිතුමා සිහිපත් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒ ඉහළම නිලධාරීන්ගේ ඉඳලා විශේෂයෙන් මේ ස්ථානයේ කැපවීම වෙනුවෙන් වඩාත් කැපවෙලා කටයුතු කළ ඒ අවසර දුන්නු කර්ණ කුමාර මහත්මාටත්, කැපවීමෙන් කටයුතු කළ කපිතාන් ෆෙරෑන්ඩු, ඒ වගේම රෙජිමෙන්ත සාජන් මේජර් මදුරසිංහ මැතිතුමන්ලා සිහිපත් කරනවා. ඒකම ප්‍රශංසනීයයි අත්විතීයයි. හමුදාවේ අනිත් දරුවෝ ටික මේ සඳහා පින්නු සහයෝගය දැක්වූ උපකාරය, මේ කුසලය ඒකාන්තයෙන් ඒ අයටත් ඒ විදිහටම ලැබෙනවා. රෑ දවල් නොබලා ඉතාමත් මහන්සි ළඟ මේ දරුවෝ මේක හැදුවේ නිසයි අද ඔගොල්ලෝ මේ බලපදයක් අහන්නේ. ඉතින් ඒ හමුදාවේ අනිත් සියලු මිනිස්සුන් මහතුන් මේ දරුවෝ ටිකක් සිහිපත් කරනවා. ඒ වගේම මේ ඔක්කොම කළත් මේ ස්වාමීන් වහන්සේලා හිටියේ නැත්තම් හරියන්නේ. ඉතින් බොහෝම කැපවීමෙන් අපහසුතා විඳ දරාගෙන මේ ස්ථානයේ වැඩ සිටි අපේ පින්වත් ධම්මජෝති ස්වාමීන් වහන්සේව සිහිපත් කරනවා. උන්වහන්සේට ළඟ ඉඳලා නිතරම ආවා ධම්මශාසනා තෙමින් කටයුතු කළ අපේ නන්දරතන ස්වාමීන් වහන්සේ, කස්සප ස්වාමීන් වහන්සේ සිහිපත් කරනවා. ඒ වගේම සමස්තයක් වශයෙන් මේ සියලුම ස්වාමීන් වහන්සේලා සිහිපත් කරනවා. ඒ වගේම මෙතෙන්ට පැමිණ සියලු දෙනාත් මේ සඳහා එන්නට නොහැකි උදව් උපකාර කළ යමත් අපි සගවල් දොරොන්ඩුව සිටියනම් ඒ සෑම දෙනාමත් ඔබ අප සෑම දෙනාගම සුජීවත්ව සිටින සියලු දෙමාපියෝ සහෝදර නෑදැ සිහිපත් කරනවා. සියලු දෙනාට මේ කුසලය එකසේ පිහිටේවා. පින් අනුමෝදන් වූ දිව්‍යංග දේව ආශිර්වාදින් තුන්වන් සතුක අනන්ත ගුණ බලයෙන් පුණ්‍ය ශක්තියගේ බලයෙන් ඒ සෑම දිනාටම දිනාගෙම මෙලොව ජීවිත වලට ඇතිවන්නව ලෙඩ දුක් කරදර බාධ කපුල පතර දුරු වේවා. කරන කින යහපත් අදහසියල සමුද වේවා. සසර වසනාතුරු සාපිපාසාදී බියකට දුකි දුප්පත් අසන්තින් භාවරත් පත් නොවී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලනේ සෙනසි පැමිණ වැඩවදාලා වූ උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්ම උතුම් නිවන් පිණිස පාරමිතාවක් වේවා කියලා දාසසෙයි. ඔබ වන්දනා කරගන්න අභිවාදන සීලෙස වස්තාපචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිලාති ස්මිච්චතෝ.